नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स तपोच ब्रह्मचर्याच अरिय सच्चान दस्यनं निब्बान सच्चि किरियाच एतं मंगलमुत्तमं हुंदाई में अवस्थावेदी අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මාමංගල සූත්‍රයේ දසවෙනි ගාථාව. මේ ගාථාව තුළ තපස පිළිබඳවත් බ්‍රහ්මචර්යාව පිළිබඳවත් අපි සාකච්ඡා කරලා නිමා කළා. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අරිය සත්‍යාන දස්සනං කියන සිල්සස් දැකීම පිළිබඳ මංගල කාරණාව. අරිය සත්‍යාන දස්සනං කියන භාග්‍යතුන් වහන්සේගේ මංගල කාරණාව අපගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන ක්‍රමවේදයේ පිළිබඳව ගවේෂණය කරලා බලද්දී අපට පෑදිලි වෙන එක විශේෂ කාරණාවක් තමයි ආර්ය කියන වචනය ගොඩාක් ගැඹුරු වචනයක්. භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය සත්‍යාණය පිළිබඳ දැකීම දස්සනං කියන වචනය ඇයි භාවිතා කළේ කියන එක දිහා බලනකොට අපට පෑදිලිව වැටහෙන එක මංගල කරුණක් තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මය මනාකොට සැකසුරුවන් කරලා අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලය පිළිබඳ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දේශනා කරන ලද්දක් කියන එක අපට පැහැදිලියි. ආර්ය කියලා කියන්නේ ලෝකෝත්තර ගමන යන අය. එහෙම නැත්නම් මේ සංසාර දුක නිවා ගන්නට කටයුතු කරන අයට තමයි ආර්ය කියලා කියන්නේ. ආර්ය ජාතිය, ආර්ය කුලය, ආර්ය කුල පුත්‍ර, ආර්ය ශ්‍රාවක, ආර්ය ශ්‍රමණ මේ වගේ නානක් ප්‍රකාර වචන වලින් ඉදිරිපත් කරන මේ ආර්ය කියලා කියන කෙනා සංසාර දුක නිතර එතර වීමට දුක නිවා ගන්නට කටයුතු කරන උත්තමයා. එනම් මේ ආර්ය ශ්‍රාවකේ දකින එහෙම නැත්නම් එයාගේ ගවේෂණයට ගෝචර වෙන මේ දර්ශනේ එහෙම නැත්නම් අරිය සත්‍යාන දස්සනං කියන මේ කාරණාව අපි ගොඩාක් ගැඹුරින් විද්‍යාත්මකව බලනකොට අපට මේ ලෝකේ කාරණා දෙකක් හම්බෙනවා. එකක් තමයි අනාර්ය දර්ශනං ආර්ය දර්ශනං කියලා දෙකක් මේ ලෝකේ පවතිනවා. ආර්ය දර්ශනං කියලා කියන්නේ නිවනට අදාළ දේවල් දැකීම. අනාර්ය දර්ශනං කියලා කියන්නේ නිවනට අදාළ නැති දේවල් දැකීම. එනම් අපේ ජීවිතය තුළ මේ ආර්ය දර්ශනය කියන එක කොහොමද දැක්කේ කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය ප්‍රදාන කරගෙන තමයි අපි මේ දේවල් ස්පර්ශ කරන්නේ. ආර්ය කියලා කියන මේ වචනය තුළ භාග්‍යතුන් වහන්සේ විශේෂ කාරණාවක් පිළිබිඹු කරනවා. ඒක තමයි තමන් දුක නිවා ගන්නට කටයුතු කරන පිළිවෙත. ඒක තමයි ආර්ය කියලා කියන්නේ. එහෙනම් අනාර්ය මාර්ගයේ තුලත් යම්කිසි කෙනෙක් දුක නිවා ගන්නව නම් ඒකට අනාර්ය කියන්නේ අයන්න අයින් කරලා අපි ආර්ය කියලා කියනවා. එහෙනම් අනාර්ය මාර්ගය ආර්ය කරගන්නටත් අසත්පුරුෂ භාවයේ සත්පුරුෂ කරන්ටත් දුස්සීල භාවයේ සීලවන්ත කරන්ටත් අපි තුල පණ්ඩිතෙක් ආශ්‍රයයට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ විඥාණය ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ ඒ දකින ඇයෙන දැනෙන ඇගෙන සියලුම කාරණා ලෝකෝත්තර බවට පත් කරගන්න. අරිය සත්‍යාන දස්සනං කියලා කියන මේ තථාගත වාක්‍ය අපගේ ජීවිතවල අපගේ චරිතයත් එක්ක දෛනිකව සම්බන්ධ වෙච්ච කාරණාවක්. දැන් බලන්න අපගේ ජීවිතයේ පළවෙනි දාම අපි උදේ පාන්දර ඈරෙනවා. එතකොට දැන් පළවෙනි දින උදේ පාන්දර ඈරිලා මේ අවුරුද්ද පුරාම මොනවද කරලා තියෙන්නේ? දවස් 308 පාක් වෙනකන් මේ වසර පුරාම අපි මොනවද අපගේ ජීවිතවල සිදු කරලා තියෙන්නේ කියලා බැලුවාම අපට පෑදෙලි වෙන එක කාරණාවක් තමයි මේ ආර්ය අනාර්ය කියන මේ දේවල් දෙකම පිටකලා තියෙනවා. අපගේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයට ආර්ය අනාර්ය කියන කරුණු දෙකම ගෝචර වෙලා තියෙනවා. ආර්ය උනේ කොහමද අනාර්ය උනේ කොහමද කියලා අපි ටිකක් ගවේෂණය කරලා බලනකොට අපිට පෑදිලිව පේනවා ආර්ය උනේ ඒක 100ෙන් දැකපු නිසා, අනාර්ය උනේ 80ෙන් කටයුතු කරපු නිසා. එහෙනම් මෙතන චිත්තානුපස්සනාව තමයි මේක ආර්යද අනාර්යද කියන එක තීරණය කරන්නේ. එහෙනම් අපගේ ජීවිතවල මේ චිත්තානුපස්සනාව එම නැත්නම් 100 අඩු වැඩි වීම නිසා අපි ආර්ය ජාතිය ඉපදෙනවා, අනාර්ය ජාතිය ඉපදෙනවා, මේ සසරේ අපට දුක් විඳින්න සැප විඳින්න හේතු වෙනවා. එනම් මේ අරිය සත්‍යාන දස්සනං කියන භාග්‍යතුන් වහන්සේගේ මංගල කරුණ අපගේ බඹයක් විතර උස තියෙන මේ කයට අපගේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බැලුවාම අපේ ඇස් දෙකින් අපි මේ ලෝකෙ දිහා දකිනකොට ඒ දකින දේ නිවනට අදාළ වෙන්න ඕනේ. නිවීමක් වෙන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන් නම් ඒක ආර්ය දර්ශනයක්. අපි රාගයෙන් දකිනවනම්, ලෝභයෙන් දකිනවනම්, ద్వේෂයෙන් දකිනවනම්, වෛරයෙන් රාගයෙන් දකිනවනම් ඒක අනාර්ය දර්ශනයක් බවට පත් වෙනවා. ඒක නිසා අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. බොහොම පෑදිලිව අපට පේන දෙයක් තමයි මේ ලෝකේ ඕනෑම ක්‍රියාවට ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලයට ස්වභාවයන් දෙකක් පවතිනවා. එකක් දුක්ඛ, අනිත් එක සුඛ. එනම් මේ දුක සුඛ කියන මේ කර්ම දෙක අරමුණු කරගෙන තමයි මේ ලෝකේ සෑම ධර්මතාවයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්සු කැමති නැහැ දුක් විඳින්න. ඇයි? මේ ලෝකේ දුක කියන එක අමීරි අත්දැකීමක්. ඒ අමීරි අත්දැකීමේ තියෙන අමීරි භාවය ඒගොල්ලෝ මීරි කරන්න, ඒක වින්දනයක් බවට පත් කරගන්න ඒගොල්ලෝ කරන වැඩේ ඒකේ සුඛ කින පැත්තට නැඹුරු වෙනවා. අපගේ ජීවිතවල පුංචි කාලේ ඉඳලා මේ දක්වාම, පැවිදි කාලේ ඕ වේවා, ගී කාලේ ඕ වේවා, පොඩ්ඩක් පසුපසට ගියන් බැලුවොත්, අතීතයේ වෙච්ච සිදුවීම් බැලුවොත් අපේ ජීවිතේ ගොඩාක්ම දුක් විඳලා තියෙන්නේ. අපේ ජීවිතයේ ගොඩාක් වේදනාවට පත් වෙලා තියෙන්නේ මේ සැපේ බලාපොරොත්තු වෙන්නේද? අවුරුදු 15ක් විතර පොත්පත් කටපාඩම් කරනවා, විභාගයට සූදානම් වෙනවා. ඇයි? හොඳ රස්සාවක් ගන්න, ලොකු පඩියක් ගන්න, සැප විඳින්න. සුඛේ බලාපොරොත්තුෙන් අපි මේ ලෝකයේ දුක් විඳිනවා. අපට මතකයි ගස් උඩ පුංචි පුංචි පැලවල් අදාගෙන කඩම් වැටුණොත් ඒ කාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. එච්චර ගා උසයි. ඒ හදලා තියෙන ගේ එච්චර ස්ථීර එකක් නෙමෙයි. తాවකාලිකව ගැට ගාලා අණ ගාලා අටවලා. එහෙනම් මේකේ මාස ගණන්, අවුරුදු ගණන් දුක් විඳිනවා මේ පැල රකින්න. සත්තුන්ගේ මේ භවභෝග සම්පත් ආරක්ෂා කරන්න, තමන්ගේ ඒනේ කෙතේ තියෙන ධාන්‍ය පරිස්සම් කරගන්න මේ දරණ වෑයම දියා බලනකොට ඇත්තටම මේ දුක් විඳින්නේ සැප විඳින්න නේද? දවසේ තුන් වේලම ආහාර පානවල ඉඟය නැති කරන්න, තමන්ට සැපවත් ජීවිතයක් ගත කරන්න, වැඩිපුර ආදායමක් ලබන්න මේ මිනිස්සු දුක් විඳිනවා. එහෙනම් තමන්ගේ ජීවිතවල අවුරුදු 55 වෙනකම්ම එක දිගටම රස්සාවට යනවා. නිවාඩු දාන්නේ නැහැ. ඇයි ඒ නිවාඩු වලටත් වැඩ කෙරුවාම කීයක් හරි අම්බෙනවා. ඇයි අවුරුදු 55 තමන්ගේ වටිනා මිනිසත් භවයේ ආයතනයකට පූජා කළේ? ඇයි මෙච්චර කාල සීමාවක් ලෝකෙට කැපකලේ කියලා බලනකොට 55න් පස්සේ අපට අම්බෙන විස්රාම වැටුප බලාපොරොත්තු වෙන්නේ. කාටවත් අත නොපා සන්තෝෂෙන් කාල බීලා ජීවත් වෙන්න තමයි මෙච්චර දුක් විඳලා අවුරුදු 55 වෙනකන් ඒ රස්සාව පරිස්සම් කළේ. එහෙනම් තමන්ගේ ජීවිත කාලය තුළ මේ කරලා තියෙන සෑම වෑයමක් දිහා බලනකොට, සෑම විඳපු දුකක් දිහා බලනකොට අපට පෑදෙලි අපි සැප බලාපොරොත්තු මේ ලෝකේ කටයුතු කරලා අපේ අරමුණ මේ මිනිසත් භවයේ ලැබපු සෑම කෙනාගේම අරමුණ තමයි මේ ලෝකේ සැප විඳීම. අපට අමතක වෙච්ච එක කාරණාවක් තමයි මේ සැප කියන එකයි දුක කියන එකයි දෙකක් තුළ විඳීම කියලා වචනයක් තියෙනවා. අපි කියනවා සැප විඳිනවායි කියලා. නැවත අපි කියනවා දුක් විඳිනවායි කියලා. අනේ වැඩක් නෑ, මගේ ජීවිතේ විඳින තරමක් මම දුකමයි විඳලා තියෙන්නේ කියලා වැඩක් නෑ, මගේ පුංචි කාලෙට වඩා මේ කාලේ ජීවිතය ගොඩාක් හොඳයි, මං සැපමයි විඳින්නේ කියලා. දැන් බලන්න දෙකක් තුලම විඳීමක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ පුරාම අපි කරලා තියෙන විඳීම. එනම් මේ අරිය සත්‍යාන දර්ශනං කියන මේ මාර්ගය තුල අපි බලනකොට මේ ලෝකේ සෑම තැනම දුක සැප කියලා දෙකක් තියෙනවා. ඒ දෙක තුල විඳීමක් පවතිනවා. මේ විඳීම නිවනට අදාළ කරවීම තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. ආර්ය සිව්සස් දැකීම කියලා කියන්නේ ඒ දුකේ සැපේ තියෙන එක නිවනට අදාළ කරගන්න ඕනේ. අපේ ඇස්වලින් අපි අනන්ත අප්‍රමාණ මේ ලෝකේ අසත්පුරුෂ දේවල් දකින්න ඇති. මේ ලෝකේ දුකට හේතු වෙන සැපට හේතු වෙන කාරණා ඕන තරම් දකින්න ඇති. භවයට පැවැත්මට ඉපදීමට හේතු ඕන තරම් මේ ලෝකේ දකින්න ඇති. ඒ සෑම දෙයක්ම අනාර්යයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒක අනාර්ය දර්ශනං, ඒක අවමංගලං, ඒතං මංගලං මුත්තමං කියලා අපි අහලා තිනවා. මේක ඒතං අවමංගල මුත්තමං, මේක අවමගුලට කාරණාවක්, හේතුව නැවත ඉපදීමට හේතුවක් අටහරගෙන. එහෙනම් අපේ ජීවිතවල අපිට මේ හොඳ දේවල් විතරක් දකින්න කියලා මේ ඇස් දෙක වෙනස් කරන්න බෑ. ඇයි මේ ඇස් දෙකෙන් හොඳ දේවල් දැකලා ඒ හොඳ දේවල් තුලින් චක්කු ප්‍රසාදය නිර්මාණය වෙලා තිබුණොත් අපි ඉපදෙන සෑම ජාතියක් ගානේ මේ නාම රූප වලින් හොඳ දේවල් විතරක් පේනවා. යම්කිසි පුංචි ළමයෙක්ගෙන් වැඩිහිටියේ කහනවා, පුතා අර අඩ නිරුවතින් යන ළමයා දිහා මොනවද පේන්නේ කියලා. අනකොට පුංචි දරුවා කියනවා, අනේ සීයේ මෙච්චර ඉතින් අඩුවෙන් ඇඳුම් ඇඳලා යා අල්පේච්ඡතාවය මේ ලෝකෙට පෙන්නනවා. කොහමද අපි අවමේ ජීවත් වෙන්නේ, දුප්පත් විදියට ජීවත් වෙන්නේ කොහමද කියන ආදර්ශය අයා ලෝකෙට පෙන්නනවා. කොච්චර වත්කම් තිබුණාද, එයාට හොඳ සුඛෝභෝගී වාහනයකුත් තියෙනවා, ඒත් එයා දුප්පත් විදියට අල්පේච්ඡතාවය විදියට ජීවත් වෙන අයා ගොඩාක් වැදගත් කෙනෙක්, හොඳ චරිතවත් කෙනෙක් කියලා කියනවා. හැබැයි ඒ වගේම තවත් කෙනකින් ආනකොට බලන්න, පෝසත් උනාට වැඩක් නැහැ, කිසිම විනයක් නැහැ, පිළිවෙලක් නැහැ, අශෝභන ලෙස ඇසිරෙනවා, දුස්සීල දරුවෙක්, අරියට ඇදිලා නැහැ, අදලා නැහැ මේ දරුවායි කියලා විවේචනය කරනවා. බලන්න මානසිකත්ව දෙකක්. එක්කෙනෙක් දැක්කා මෙයා අල්පේච්ඡතාවය තුළ අවමෙන් ජීවත් වෙන කෙනෙක් කියලා, තව කෙනෙක් දැක්කා මෙයා දුස්සීල කෙනෙක්, සීලයක් නැති කෙනෙක් කියලා එයා දැක්කා. එහෙනම් මේ ඇස්වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ ඇස්වල දකින ක්‍රමවේදය තුළයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ඇස්වලට ගෝචර වෙන නාම රූප වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒ නාම රූප වලින් ගන්නා වූ පණිවිඩේ ප්‍රශ්නේ තියෙන්නේ. යම් කිසි නාමයක් රූපයක් මේ ඇස්වලට ගෝචර වුණාම ඒ ගෝචර වෙන නාම රූප තුලින් ඇතිවෙනා වූ සංඥාව අපි ලබා ගන්න පණිවිඩයට අනුව වෙනස් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ඇස් දෙක ආර්ය මාර්ගයේ ගියාද ආර්ය දසණං දැක්කද එහෙම නැත්නම් අනාර්ය දර්ශනය කළාද කියලා බලනකොට ජීවිතේ වැඩි හරියක්ම කරලා තියෙන්නේ මේ ඇස් දෙකෙන් අනාර්ය දේවල් දකින්න එක. එහෙනම් අපේ චක්කු ප්‍රසාදයේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේ චක්කු ප්‍රසාදයේ ධර්මානුකූලව ඇදිලා නැහැ. ඒ නිසා අපට තේරෙන්නේ නැහැ මේ චක්කුවේ තියෙන ප්‍රශ්නේ නිසා මට මේ ලෝකය අපිරිසිදුවට පේනවා. දැන් මේ ලෝකය පිරිසිදු ලෙස දකින්න නම් මේ ලෝකෙන්න මිනිස්සුවත් මේ නාම රූපවත් මේ පරිසරයවත් වෙනස් කරලා බෑ. ඇයේ තියෙන චක්කු ප්‍රසාදය වෙනස් කරන්න ඕනේ. ඒ චක්කුවට උගන්වන්න ඕනේ මේ හැම දෙයක්ම ආර්ය දර්ශනයක් වශයෙන් දකින්න කියලා. අනාර්ය දර්ශනය පවා ආර්ය දර්ශනයක් කොට දකින්න එයාට පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරන්න පුළුවන් නම් මේ සංසාරයේ සෑම මොහොතක්ම අපට පුළුවන් ආර්ය දේවල් දැర్శණය කරන්න. ආර්ය මා සංඝයා පෙත් එක්ක ජීවත් වෙනවා වාගේ අපට ඇඟෙනවා. හේතුව මේ සෑම තැනින්ම අපට නිවන් මාර්ගයත් නිවන් කමඨානත් නිවන් දර්ශනයත් අපට අපේ ඇස්වලට ගෝචර වෙනවා ස්පර්ශ වෙනවා. කල්පනා කරලා බලන්න මේ ඇස් දෙකෙන් අපි අනාර්ය දේවල් දකින්න මේ ඇස් දෙක අපිරිසිදු වුණා හරි ගඳයි. ඇයි මේ ඇස් දෙක ඇරියොත් මට පේන්නේ ඔක්කොම අසත්පුරුෂ දේවල්. හැබැයි මේ ලෝකේ හැමතැනම තියෙන්නේ සත්පුරුෂ දේවත්වත් අසත්පුරුෂ දේවත්වත් නෙමෙයි, සෑම තැනම තියෙන්නේ නාම රූප ධර්මතාවය. මේ නාම රූප ධර්මතාවය අපේ එකතුවට අනුව කර්මයට අනුව සත්පුරුෂද අසත්පුරුෂද ආර්යද අනාර්යද කියන එක වෙනස් වෙලා පවතිනවා. අපගේ කර්මයට අනුවයි ඒක තීරණය වෙන්නේ මොන පැත්තින්ද මේක පේන්නේ කියන එක. එහෙනම් මේ ලෝකේ සැප තියෙනවද දුක තියෙනවද කියලා බලනකොට සැපත් නැහැ දුකත් නැහැ. දුක සැප දෙන්න පුළුවන් සම්පත් විතරක් පවතිනවා. ඒ සම්පත් වලින් අපේ කර්මයට අනුව ඒක සුඛයේද දුකේද කියන එක තීරණය වෙනවා. දැන් ගාක තියෙන ලී දණ්ඩක් කපලා හොඳ සීරු තැලුවාම අපේ කයට වේදනාවක් ඇති වෙනවා. අපි කියනවා ගුටි කෑවයි කියලා. ඒ ගහේ තියෙන ලී දඬුම අරගෙන ඇඳක් අදලා ඒකෙන් විවේක ගත්තාම අපි කියන හරි සනීපයි. හොඳට විවේක ගත්තා. සෑහෙන සුවයක් අපට දැනෙනවා. බලන්න ඒ ලී දඬුම අපට වේදනාවක් ඇති කරලා කකියනවා, ඉන්න බෑ, කෑ ගන්නවා අමාරුයි. ඒ ගහේම ලී දඬු ටික අපට විශේෂ සුඛයක් වුණා, සපතක් වුණා. එහෙනම් මේ ලෝකයේ තියෙන්නේ මොනවද? සැපය දුකය කියන මේ දෙකම නිර්මාණය කරන්න, නිස්පාදනය කරන්න පුළුවන් සම්පත් විතරක් පවතිනවා. ඒ සම්පත් අපේ කර්මයට අනුව සුඛයේ දුකයේ කියන දෙකට වෙනස් වෙනවා. එහෙනම් අපගේ ඇස්වලින් අපි මේ ලෝකයේ තියෙන ආර්ය දේවල් දකින්න ඕනේ. ආර්ය දර්ශනය අපි මේ ලෝකේ නරඹන්න ඕනේ. ඒකට අපේ ඇස්වලින් අපි සීලවන්තව ඇසිරෙන ඒ රටාව අදන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපි පුරුදු වෙමු දුස්සීලියෝ දියා බලලා සීලවන්තව ඇසිරෙන්න. දැන් මේක සංකීර්ණ ප්‍රශ්නයක්. බොරු කියන මිනිස්සයා දියා බලලා අපි කොහොමද මෙයා ඇත්ත කියන්නේ කියලා හිතන්නේ? ඒක පටිසෝත ගාමි චින්තනයට කොහොමද අරවන්නේ? අන්න ඒතර ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. බොරුවක් සත්‍ය වෙන්නේ නැහැ. බොරුව කියන එක තීරණය වෙන්නේ මට සාපේක්ෂවද එයාට සාපේක්ෂවද කියලා මොහොතක් හිතා බලන්න. අවංකවම මට තේරෙනවා මේක බොරුව කියලා තීරණය වෙලා තින්නේ මට සාපේක්ෂව. ඇයි ඒ මිනිස්සයා ඇත්ත දන්නේ නැත්නම් ඒ මිනිසයා දන්නේ මේකමයි ඇත්ත කියලා නම් එයාට ඒක බොරුවක් වෙන්න බෑ. දැන් මේ ලෝකේ පොල්ගස් එක් ජීවිතේ එකවතාවයි දැකලා තියෙන්නේ. ජීවිත කාලය පුරාම එක වතාවක් පොල්ගස් දැකපු මිනිසෙක් තල්ගා කියලා නාමයක් දන්නේ නැත්නම් ජීවිතේ දැකලත් නැත්නම් තල්ගාක් දැක්ක ගමන් එයා හිතනවා මේක තමයි මං එදා දැකපු පොල්ගා කියලා. ඇයි ඒ වගේම කඳ තියෙනවා, උඩ කොළ තියෙනවා, ගෙඩි තියෙනවා. එයා පොල් ගෙඩියක් අතට අරන් බලලා නැහැ. එයා පොල් ගෙඩියක් පළලා පොල් කෑල්ල කාලා බලලා නැහැ. කුරුම්බයක් බීලා නැහැ. එහෙනම් එයා හිතනවා මේක තමයි පොල්ගා, මම දැක්කේ පුංචි කාලේ මේක තමයි. මොනවද මේගා? මේක පොල්ගා කියලා කියනවා. අපි කියන බලන්නකො මේ මිනිස්සයා තල්ගාදියා පෙන්නලා පොල්ගා කියලා කියනවා. පොලෝ පැලෙන බොරුවක්නේ. බලන්න මා පොලෝ කම්පා වෙනානේ, මේ තරම් මිනිස්සු පොලෝ පැලෙන බොරු කියනවාද කියලා අපේ මනුස්සයල නිඳා කරලා විවේචනය කරලා අපහාස කරනවා. ඒ මනුස්සයා අඬ අඬ කියනවා, අනේ මාත්‍යා මේක පොල්ගා, මම පොඩි කාලේ මේක ප්‍රත්‍යක්ෂ කළා, මේක පොල්ගා, මේකට නිඳා කරන්න එපා, මං ඇත්ත කිව්වේ කියලා එයා කෑගාලා කියනවා. ඒත් අපි පිළිගන්න කැමති නැහැ. එහෙනම් ඇත්තටම මේක අසත්‍ය ප්‍රකාශයක් උනේ අපට සාපේක්ෂව මිසක් එයාට සාපේක්ෂව නෙමෙයි. යම්කිසි කෙනෙක් අසත්‍ය දෙයක් කියනවා නම් එයා අසත්‍ය බව දැනගෙන අසත්‍ය දෙයක් කිය යුතුයි කියලා උපක්‍රමශීලීව කිව්වොත් විතරයි එයා මුසාවට අහුවෙන්නේ. එයා දන්නේ නැතුව කියනවා නම්, මේක ඇත්තයි කියන විශ්වාසය මත කියනවා නම් එයාට සාපේක්ෂව මුසාව වෙලා නැහැ. හැබැයි ඇත්ත දන්න කෙනාට සාපේක්ෂව එයා දන්නා මේ කියන්නේ බොරු. එහෙනම් එයාටයි මුසාව වෙලා තියෙන්නේ. දැන් බලන්න යම්කිසි දුස්සීල කෙනෙක් දිහා බලලා ඒක සීලවන්ත කියලා බලන එක හරි සරලයි. බොහොම සරල දෙයක්. හේතුව එයා කියන දේ එයාට සාපේක්ෂව ඇත්ත නම් එයාට සාපේක්ෂව පිළිගන්න එකනේ අපිට තියෙන යුතුකම. එයා කියන එක එහෙමයි, එයා කිව්වා ඒක පිළිගත්තා. නමුත් අපට සාපේක්ෂව අපි කල්පනා කරන්න යන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවට සම්මා සම්බුද්ධ ඥාණයට අනුව මේ ලෝකේ කිසිම කෙනෙකුට ඇත්ත කියන්න බෑ. ඔක්කොම කියන්නේ බොරු. ඇයි? ඒ මිනිසුන්ට තේරෙන්නේ පොඩ්ඩනේ. මොනවද මේ මිනිස්සු දන්නේ? තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව ඉදිරියේ කිව්වොත් කියන්නේ බොරුවක්මනේ. එහෙනම් මේ කියන බොරු වලට භාග්‍යතුන් වහන්සේ චෝදනා කළද නැහැ. එහෙමයි කියලා අනුමත කළා ඒගොල්ලන්ට සාපේක්ෂව. කෙනෙක් ඇවිල්ලා කියනවා මගේ අම්මා අසරණ වෙලා ඇත් දෙක පේන්නේ නැහැ. මම විතරයි එකම පුතා, මාව සාසනෙට පූජා කළා. ඒ නිසා මම පින්ඩපාත කරගෙන ඒ අම්මට තාත්තට දම් දෙනවා. භාග්‍යතුන් වහන්සේ මගෙන් වරදක් වුණාද නැහැ. මහණෙනි මේක වරදක් නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ සාදුකාර දීලා කියනවා. ඒ අම්මට තාත්තට පාත්‍රයෙන් දම් පූජා කරන්න පිරිකර දුන්නට කමන්නේ නැහැ කියලා. එයාට සාපේක්ෂව අම්මා කෙනෙක් ඉන්නවා. තවත් රාතන් වහන්සේ නමක් තමන්ගේ මෑණියොත් මාන වෙලා පිටිපස්සෙන් පුතේ පුතේ කියනකොට ඇතම්ම ගානක් විතර දුවදුව එනවා. නැවතිලා ඇරිලා බලලා කියනවා, "තාම පුතා පුතා කියලා මගේ පස්සෙන් ඉන්නේ ලැජ්ජ නැද්ද? මේ ලෝකේ අම්මේ තාත්තෙක් නැහැ, දරුවෙක් නැහැ. රාතෙක්ට පුතේ පුතා කියලා පිටිපස්සෙන් දුවගෙන එන්නේ, තාම මේ මාන්නේ කඩලා නැද්ද? මේ ඇලිම නවත්තලා නැද්ද? මෙච්චර ලෝභ වෙන්නේ ඇයි? මාන්නයක් නඩත්තු කරන්නේ ඇයි?" කියලා අවවාදයක් දෙනවා භාග්‍යතුන් වහන්සේ. ඇත්ත සාදු සාදු, මේ ලෝකයේ අම්මෙක් තාත්තෙක් දරුවෙක් නැහැ, ඔක්කොම අපේ ඥාතියෝ, ඥාතකානංච සංඝවෝ කියලා භාග්‍යතුන් වහන්සේ සාදුකාරයක් දෙනවා. එහෙනම් එදා භාග්‍යතුන් වහන්සේ අම්මෙක් ඉන්න බව පිළිගත්තා. මට දෙන දාණය ගෙදර ඉන්න අම්මා තාත්තට පූජා කරන්න, බුදුවරයෙකුට දීපු දාණයට සමාන ආනිසංස ලැබෙනවා. එහෙනම් අම්මා තාත්තා බුදුවරුන් වශයෙන් දේශනා කළා, අම්මෙක් ඉන්නවා යුතුකම් කරන්න කියලා දේශනා කළා. අද එහෙම කෙනෙක් නැහැ කියලා දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වචන වෙනස් කරලා නැහැ. ඒ අයගේ ප්‍රඥාවට ගෝචර වෙන විදියට ඒ කාරණාව අනුමත කළා. හේතු ඒගොල්ලන්ට තේරිලා තින්නේ එච්චරයි. තථාගතයන් වහන්සේ මේ ලෝකේදී ආ දකින්න ක්‍රමයට සාමාන්‍ය කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේට මේ ලෝක ධර්මයේ තේරෙන ක්‍රමයට කිසිම සත්වයකට රාහතෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එනම් මේ ලෝකයේ දුස්සීලයේ දියා බලලා සීලවන්තයි කියලා ඉතන එක ගොඩාක් සරලයි ලේසි හේතුව එයා ඒක දන්නේ එයාට සාපේක්ෂව විතරයි. මම ප්‍රාණඝාත කරනවා ප්‍රාණඝාත කරන්නේ මේ සතුන්ගේ මට ඉන්සා නිසා පීඩා නිසා මේක ඉවත් කරන්නයි මේ කූඹිය මං අතු ගන්නේ උඹස්තික කඩලා අයින් කරන්නේ මේ වේයෝ ගේ විනාශ කරන නිසා. මදුරුවන්ට මම තෙල් ගන්නේ එහෙම නැත්නම් මදුරු කොයිල් පත්තු කරන්නේ මදුරුවන්ගෙන් මට කරදර නිසා. එයාට තියෙන ප්‍රශ්නය එයාට තියෙන කරදරයෙන් ගැටලුවෙන් ප්‍රශ්නයෙන් නිදහස් වීම මිසක් සත්තු ඝාතනය කිරීම නෙමෙයි. එයාගේ අරමුණ ඒක නෙමෙයි. හැබැයි ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ සෑම කුරා කුඹියා මදුරුවාටම විඥානයක් තියෙනවා. අපිට වගේම එයාට අත්‍රිදෙනවා. මදුරුවෙක්ගේ මැස්සෙකුගේ කූඹියෙක්ගේ කකුලක් ඇඩුනොත් එයා මොනතරම් ඇවිදගන්න බැරුව පොරබදිනවද දුක් විඳිනවද? එනම් අපේ කකුල කොරගාන කොටත් අපටත් ඒ වේදනාව ඒ ආකාරයෙන්මයි. කයේ ප්‍රමාණයේ වෙනස විතරයි සත්‍යයත් විඥාණයත් දැනෙන වේදනාවත් එක ආසමානයි. ඒක අබහැටේ තරම්වත් වෙනසක් වෙන්නේ නැහැ. මේ ආර්ය සත්‍ය දන්න කෙනාට බෑ කූඹියෙක් ඝාතනය කරන්න මදුරුවෙක් ඝාතනය කරන්න. හැබැයි අර දරුවා මේක දන්නේ නැහැ. එයා හිතන්නේ මේ මදුරුවන්ට මදුරු කොල් පත්තු කරන එක අපේ දුක නිදාස් කරන ක්‍රමවේදයක් මිසක් මදුරුවෝ මේකෙන් මැරෙන්නේ නැහැ. ගේ අතු ගන්න එපාය. නමුත් ගේ අතු ගන්න නිසා කූඹියෝ මැරෙන එක පිළිබඳ එයාට අවධානමක් නැහැ. එහෙනම් එයාට සාපේක්ෂව එතන ප්‍රාණඝාතය සම්පූර්ණ වෙලා තින්නේ එක පුංචි අඩක් විතරයි. අරමුණක් නැතුව සැලසුමක් නැතුව මරණ චේතනාවක් නැතුව ඝාතනයක් වෙලා තියෙනවා. පාණාති පාත අවමෙන් වෙලා ඒක ආනිසංස සමාර විට අවමෙන් වෙන්න පුළුවන් සමාර විට නොලැබී තියෙන්නත් පුළුවන්. නමුත් අපි යාට කිනා බලන්න මේ උඹස කැඩුවා ජීවිත කීයක් විනාශ කළාද මේ ජීවිත ගල කුඹ වේයෝ තාත් අම්මා තාත්තා ඉන්නවා දරුවෝ ඉන්නවා පොඩි වේයෝ මැරුණා ලොකු වේයෝ මැරුණා වයසක වේයෝ මැරුණා. එනා මේ වේයෝ බලන්න මේ තරම් මැරිලා මොනතරම් මේ වේයන්ගේ ඔළු පොඩි වෙන්නේ නැද්ද කකුල් පොඩි වෙන්නේ නැද්ද බඩට අර මේ කැටි පොළ වැඩිලා මොනතරම් මේවා පොඩි වෙන්නේ නැද්ද කියලා එක විශාල විග්‍රහයක් කරනකොට දැන් කර්ම ටික සම්පූර්ණ වෙලා පාණාති පාතා කෙරුණේ දැන් අපේ සිතේ. එනා මේ ලෝකේ යම්කිසි කෙනෙක් යමක් කරනවා නම් ඒ කරන දේ තුලින් අපි එයාට සාපේක්ෂව දකිනවා මිසක් අපිට සාපේක්ෂව අපි මේ ලෝකෙ දිහා බලන්නේ නැහැ. අපට සාපේක්ෂව අපි මේ ලෝකෙ දිහා බලන්න ගියොත් අපට මොකවත් කරන්න බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් අපි මේ ලෝකෙ දිහා බැලුවොත් අපට ජීවත් වෙන්න බෑ එක විනාඩියක්වත්. ඇයි උස්ම ගන්නකොට කොච්චර බැක්ටීරියා ඇතුල් වෙනවද? වෛරස් වර්ග ඇතුල් වෙනවාද? එතකොට මේගොල්ලෝ බේරගන්න පාය. උදේ පාන්දර දත් මදින්න බෑ. ඕනතරම් බැක්ටීරියා අපේ කටේ ඉන්නවා. කට ගඳයි. එහෙනම් මේ කටේ ඉන්න බැක්ටීරියා අපට දත් බෙහෙත් දාලා මදින්න බෑ. මැරෙනවා. ගිලම්පස හදන්න වතුර උණු කරන්න බෑ. බැක්ටීරියා දිලීර වෛරස් ඕනතරම් තැම්බිලා මැරෙනවා. බඩට පණු බෙහෙත් බොන්න බෑ. බඩේ ඉන්න පණුවෝ මැරෙනවා. ඇඟට සබන් ගන්න බෑ, ඕදන්න බෑ. දාඩිය කියන මේ වෛරස් බැක්ටීරියා වර්ග ඒදිලා මැරිලා යනවා. දැන් බලන්න මොකවත් කරන්න බෑ නේද? පයක් උස්සලා තියන්න බෑ. හේතුව සෑම තැනම ඈට පේන්නේ නැති බැක්ටීරියා දිලිර කෝටි ගණන් එක අඩියට යට වෙනවා. එහෙනම් කකුලක් උස්සන්න බෑ, තියන්න බෑ, උස්ම ගන්න බෑ, වතුර බොන්න බෑ, දත් මදින්න බෑ, කෑම කන්න බෑ. දැන් පාසු වෙන්න බෑ, ඉඳ ගන්න බෑ, ඉට ගන්න බෑ. දැන් මොකද්ද වෙන්නේ අපේ ජීවිතේට? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් මේ ලෝකෙ දිහා බැලුවොත් අපට කිසිම දෙයක් කරන්න බැරි මට්ටමක් උදා වෙනවා. එහෙනම් අපේ ජීවිතය අපි බලන්න ඕනේ අපට සාපේක්ෂව පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති අපේ ප්‍රඥා මට්ටමට අනුව මේ ලෝකෙ දිහා බලන්න ඕනේ. අපගේ නුවණට සාපේක්ෂව මේ නාම රූප ස්පර්ශ කරන්න ඕනේ. ප්‍රඥාවන්තයෙකුගේ නුවණට සාපේක්ෂව ස්පර්ශ කරන්න ගියොත් මේකම අපට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් අපේ ඇස් දෙකෙන් අපි මේ ලෝකෙ දිහා බලන්න ඕනේ අපට පේන මට්ටමින් කියන එක අපි දැන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙනම් ආර්ය දර්ශනානුකූලව ආර්ය දර්ශනයෙන් අපි මේ ලෝකෙ දිහා බලමු. මේක කමඨාන කරමු. මේක දෛනිකව සෑම මොහොතක් ගානේ මේක වඩමු. මේක භාවනාවක් වශයෙන් මේක පුරුදු කරමු. අද ඉඳලා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ අඩුවක් තමන්ගේ අඩුව කරගන්න එපා. දැන් බලන්න අසෝලා ගොඩාක් හුස්සීලයි කියලා එයාගේ අඩුව කියනකොට දැන් ඒක අපේ අඩුවක් වෙලා නැද්ද? කෙනෙක් බොරු කියනවා මේක තල්ගා මේක පොල්ගා නෙමෙයි යා බොරු කියනවා කියනකොට දැන් එයාට නිඳා කළා, විවේචනය කළා, අගෞරව කළා, එයාට අවමාන කළා. දැන් බලන්න වැරදි කීයක් අපට පැටවිලාද කියලා. එයා බොරු කිව්වයි කියලා ප්‍රසිද්ධියේ කියනකොටම පිසුනා වාචා, සම්පප්පලාපා, පරුසා වාචා ඔක්කොම අපට වෙලා. හැබැයි එයා මුසාව විතරයි කරලා තින්නේ, අපි හතරක් විතර කරලා. එහෙනම් අනුන්ට ඇඟිල්ල දික් කරන හැම මොහොතෙම ඇඟිලි හතරක් Tamanට දික් වෙන බව අද ඉඳලා අපි සීකල්පනාවේ තියාගමු. බලන්න අපේ අල්ලේ තියෙන ඇඟිලි පාපට කමටානක් වුණා. අපි මිනිස්සු දිහා එක ඇඟිල්ලක් දික් කරලා මෙයා තමයි කියලා පෙන්නනකොට ඇඟිලි හතරක් අපිව පෙන්නනවා ඊට වඩා අපි වැරදි කියලා. මේ ලෝකයේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න අයිතියක් අපට නැහැ. කිසිම කෙනෙකුගේ චරිතය අවනම්බුවට පත් කරන්න අයිතියක් අපට නැහැ. මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ චරිතය විවේචනය කරන්න අයිතියක් නැහැ. අද ඉඳලා ඉතා ගන්න මේ ලෝකයේ යම්කිසි කෙනෙක් චරිතය ඝාතනය කරනවා නම් කෙනෙකුගේ එයා තරම් දුස්සීලෙක් මේ ලෝකේ නැහැ. ඇයි මේ ලෝකයේ කුරා කුඹියාගේ ඉඳලා මිනිස්යාගේ ඉඳලා පෙරේතයා භූතයාගේ ඉඳලා මේ ලෝකේ සෑම කෙනාම සෑම විඥානයක්ම නිවන පතාගෙන යනවා නම් මේ ඔක්කොම බෝසත්වරු නේද? අපේ තථාගතයන් වහන්සේ බෝසත් චර්යාවේ ඇසිරෙනකොට නාන ප්‍රකාර ත්‍රිසං කුලවල ඉපදුනා. එහෙනම් කුරා කුඹියාගේ ඉඳලා මේ ලෝකේ පවතින සෑම කෙනාම බෝධිසත්වයෝ නම් බෝධිසත්වයන්ගේ චරිත ඝාතනය කරන්නට නිନ୍ଦා අපවාද කියන්නට අපට කවුද අයිතිය දුන්නේ? සමහර විට මේ කඩියා බෝධිසත්වයෙක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි, එයා බෝධිසත්වයෙක්මයි. ඒක ඔයා නිවන පතාගෙන යනවා. අපේ කඳන් වලට වෙඩි වලට පත්තු වෙන මේ ගෝනා මුවා බෝධිසත්වයෙක්මයි. අපේ බිලිකොක්කට අවු වෙන මේ මාළුවා බෝධිසත්වයෙක්මයි. අපේ මේ දවල් ආහාරයේ උදේ ආහාරයේ රසවත් කරන මේ කුකුල් මස් කෑල්ලේ අයිතිය කුකුලා බෝධිසත්වයෙක්මයි. එහෙනම් මේ සෑම ජීවියෙක්ම බෝධිසත්වයෝ නම් ඒගොල්ලෝ තම තමන්ගේ පාරමිතාව පුරාගෙන යනකොට ඒ අනාර්ය අදුපාඩු නිසා ඒගොල්ලෝ ආර්ය කුලවල නිරත වෙච්ච නැති නිසා ඒගොල්ලෝ නාන ප්‍රකාර සත්ව කුලවල ඉපදිලා මේ වේයන්ගේ බෝධිසත්ව නැති වේයක් ඉන්නවද කියලා බලනකොට මේ ඔක්කොම බෝධිසත්ව වේයෝ. පුංචි කාලේ අපට මතකයි සතියක් විතර අපට දුන්න ආශ්‍රමයෙන් අපට පුරුදු වෙන්න කුරා කුඹියාදියා බලලා අපි ඒගොල්ලන්ට වார்த்தාවක් ඉදිරිපත් කරන්න ඕනේ. හැමෝම පුංචි මැට්‍රස් එකක් එහෙම නැත්නම් පම්පැදුරු දැකලා දාලා හැමෝම බිම නිදාගෙන පොළව දිහා බලාගෙන ඉන්න මේ කුඹින්ගේ වැඩචර්යාව. කුඹි නිදා ගන්නවද කියලා බැලුවාම කඩියා කුඹියා කවදාවත් නිදා ගන්නෑ. පැය 24 මේගොල්ලෝ වැඩ. සීතල උළඟ පොඩ්ඩක් දැනෙනකොට ඒගොල්ලෝ දන්නවා මේ වතුර වැඩි මේ උළඟේ එහෙනම් දැන් වයින් දෙනවා කියලා කෑමලාත්ති කරනවා. මාස 3ක්ද වයින්නේ 2ක්ද වයින්නේ කියලා ඒ ඇඟට වැදෙන සීතල උළඟෙන් ඒගොල්ලෝ දන්නවා මෙච්චර කාලයක් වයින්නවා. ඒ කාලයටත් වැඩිපුර දින කීපයකටත් කෑම රස කරගන්නවා. ඒගොල්ල වතුරට බේරිලා ඉන්න අවශ්‍ය විදියට ඒ ආරක්ෂාව සපය ගන්නවා.
ඒ කූඹියා කොච්චර වේශනවද කියලා බැලුවා. තමන්ගේ ජීවිතය පරිස්සම් කරගන්න, තමන්ට ආරක්ෂාව කරගන්න මේ නාම රූප හැම එකෙන්ම වැඩ ගන්නවා. අන්න මේ කූඹියා දිහා සතියක් විතර බලනකොට තම තමන් දිහා බලන් ලැජ්ජයි. ඇයි මේ කූඹියාගේ තියෙන දක්ෂකම් දිහා බලනකොට මොනවද මම මේ ලෝකේ කරලා තියෙන්නේ? නියඟයට ආවුණාට පස්සේ තමයි මම ආල් පොල් ගන්න පොලිමට ගින් දුවගෙන ගින් අනේ මටත් ආල් සේරුවක් දෙන්න මන් නියඟයට ආවෙලා. ඇයි නියඟයට ආවෙන්න කලින් මට අවබෝධයක් නැහැ. මගේ ආරක්ෂාව මං සපයලා නැහැ. ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයම මාරය ආක්‍රමණය කරලා ආයතන අයම පන්සිල් කැඩෙනවා. මගේ චරිතය දුස්සීල වෙලා නැවත නැවත ඉපදිලා දුක් විඳින්න හේතු හැදිලා කල්පනා කරලා බලන්න අපගේ ජීවිතේ කූඹියාගෙන් ඊන ගන්න මොනතරම් දේවල් තියනවද කියලා. කූඹියා කවදාවත් හිතුවක්කාරකමින් වැඩ කරන්නේ නැහැ. එකත් පසකව තමයි වැඩ කරන්නේ. ඉස්සෙල්ලාම යන ඒ නායක කූඹියාට සම්පූර්ණ කූඹිය ඔක්කොම කීකරු වෙලා එයාගේ පිටිපස්සෙන් කීකරුව සංසාරේ යනවා. අපගේ නායක කූඹියා කවුද? අපගේ නායකයන් වහන්සේ කවුද? තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩිය බුදුන් වැඩිය මග අපි වඩිනවද කියලා බැලුවොත් අපි එහෙම යන්නේ නැහැ. අපි තුවාකාර කමේ වෙලඳාමේ යනවා, සම්මාදමේ යනවා, ගොවිතැනේ යනවා, වෙදකමේ යනවා, රැකියාවේ යනවා, ඉතුවක්කාර කමේ යනවා, මාන්නේ යනවා, උඩඟු කමේ යනවා. බලන්න අර කූඹියාගෙන් ඉගෙන ගන්න මොනතරම් කාරණා තියෙනවද අපට? කූඹියා මොනතරම් ශ්‍රේෂ්ඨද අපට නිවන කියලා දෙන්න. අපගේ තථාගතයන් වහන්සේගේ අඩිපාරේ උන්වහන්සේ වැඩිය බුදුන් වැඩිය මග අපි යනවනම් කූඹියාට අපට උගන්වන්න පුළුවන්. අපි එහෙම යන්නේ නැහැ. අපගේ චර්යාවල ඒ ආර්ය මාර්ගය නැහැ. ඒ විනය සීලවන්තභාවේ නැහැ. එහෙනම් කූඹියාගෙන් අපි ඉගෙන ගන්න ඕනේ. අනේ පුංචි කූඹියා ඈට පේන්නේ නැහැ. මට කියලා දෙන්න කොහමද සරණ යන්නේ? කොහමද කීකරුව යන්නේ? යටාත්පාත් වෙලා යන්නේ? කොහමද පිළිවෙත් පුරන්නේ? ඇසකන දිවනාසය සමසිත මේ මාරයට ගෝචර වෙන්නේ නැතුව ඕගොල්ලෝ වැස්සෙන් ආරක්ෂා වෙනවා වාගේ, අවුෙන් ආරක්ෂා වෙනවා වාගේ, සීතලෙන් ආරක්ෂා වෙනවා වාගේ මේ දසමාර සේනාවගෙන් මේ ආයතනය පරිස්සම් කරන්න මට කියලා දෙන්න කියලා බගෑපත් වෙලා කූඹියාගෙන් අපි ඉගෙන ගනිමු. එහෙනම් අපේ ජීවිතවල මේ ඇස් දෙකෙන් අපි ආර්ය දර්ශනය දකින්න ඕනේ. මේ සෑම ගාක්කොලක්ම අපට කමටාන් දෙනවා. පීඩනයක් එන්නේ නැතුව ගාක්කොලක් සැලෙන්නේ නැහැ. එහෙනම් සංඥාවක් ලැබෙන්නේ නැතුව ආයතන වලින් කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් අපි සංඥාවල් ලබාගෙන සංඥාවල් එක්ක ගනුදෙනු කරන නිසා තමයි අපගේ ජීවිතයේ නැවත නැවත උත්පත්තියට හේතු හට අරගෙන තියෙන්නේ. එහෙනම් අද ඉඳලා අපි අපගේ ඇස්වලින් ආර්ය දර්ශනය දකිමු. ආර්ය දර්ශනය අපි දකිමු. තථාගතයන් වහන්සේගේ සරණාගතෙක් වශයෙන් ගමන් කරන ආර්ය ඇස් දෙකක් බවට පත් කරමු. එහෙනම් බලන්න අපේ කන් දෙක මොනතරම් අනාර්ය කන් දෙකක් බවට වුණාද? ඇයින තරමක් ආලා තියන්නේ පැවැත්මට තියෙන දේවල් නේද? අනිත් අයගේ උපදූප ශ්‍රවණය කරනවා, විවේචන නින්දා අපාස ශ්‍රවණය කරනවා. ආ අසුවලත් මේ වගේ දෙයක් කරලද? අසුවලාගේද මේ වැරද්ද? ආ අසුවලා මේ වගේද මේ දවස්වල කටයුතුල කරන්නේ නිරත වෙන්නේ කියලා අනුන්ගේ දේවල් පුළුවන් තරම් මේකට ඇයිලා ඇයිලා මේ සෝත ප්‍රසාදය සම්පූර්ණයෙන්ම අපිරිසිදු අනාර්ය ප්‍රසාදයක් බවට පත් වෙලා කල්පනා කරලා බලන්න අපගේ ජීවිතයේ අපට ඇයි යහපත් දේවල් ඇයෙන්නේ නැත්තේ? මේ සෝත ප්‍රසාදේ තියෙන්නේ ඔක්කොම අනවශ්‍ය දේවල්. ඒ නිසා අනවශ්‍ය දේවල් ඇයෙනවා. අපගේ ජීවිතය තුළ අපට යාපත් දේවල් ඇෙන්න නම් අපේ කන් දෙක ආර්ය කන් දෙකක් වෙන්න නම් වාසනාවන්ත වෙන්න නම් අපි ගොඩාක් හොඳ දේවල් ශ්‍රවණය කරන්න ඕනේ සෑම මොහොතක්ම පිරිත් ශ්‍රවණය කරන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ මේ ලෝකේ නිවනට අදාළ මංගල කර්ම ශ්‍රවණය කරන්න ඕනේ මේ ශබ්ද කනට ඇතුල් වෙලා මේ සෝත ප්‍රසාදයේ ක්‍රමක්‍රමයෙන් ලෝකෝත්තර ප්‍රසාදයක් බවට පත් වෙනවා කන් දෙක අරින්න බෑ ඇයෙන්නේ නිවන් පණිවිඩය මොනම දේ ඇවුනත් එයාට නිවන විතරයි ඇයෙන්නේ සින්දුවක් වෙන්න පුළුවන් ඒ සින්දුව ඇයෙනකොට එයාට බණක් ඇයෙනවා ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න කිව්වම ඒ කියන හැම දෙයක් තුලින්ම සින්දුවක් ඇයෙනවා ඒ වගේම එයාට ඒ සින්දුව තුලින් එයාට යමක් ඇයෙනවා ඒක නිවන් පණිවිඩය මේ මිනිස්සු කැමතැනම ගී කියනවා ගී කියන්නේ හරි ප්‍රණීත එකක් විශාල වින්දනයක් කනට ඒ වගේ තමයි මේ ඇයෙන හැම සද්දයක්ම නිර්වාණයට අදාළ ගීයක් වෙනවා අපට ඒ තරම් කනට මීරි ඒ තරම් කනට ඒක සුබයි එහෙනම් අද අපට අසුබයි මොකද්ද මේ ඇයෙන දේවල් වලින් අපට දුකයි මිනිස්සු දෙන්නේ ගොඳට දැනගන්නවා කතකතා කියලා අර මනුස්සයා දීපු ටික අර මනුස්සයා කියනවා මේ මනුස්සයා අර මනුස්සයාට දීපු ටික කියනවා දෙන්නට දෙන්නා දීපු දේවල් කිය කිය කෑ ගන්නවා එතනින් යනකොට ආනවා අන්න පුතා එතන මොනවද ඇයෙනවා මොනවද ඇයෙන්නේ කියනකොට අර පොඩි දරුවා කියනවා අනේ සීයේ ඒ දෙන්නා එකතු වෙලා සාකච්ඡා කරනවා තම තමන්ගේ පින් පොතේ කරපු දාණය පිළිබඳව ඒගොල්ලෝ සාකච්ඡා කරනවා මම මේම දානයක් දුන්නා මම මේම දානයක් දුන්නා එයා කියන ඕ මමත් මේම එකක් දුන්නයි කියලා මේ දෙන්නා පින් පොත් දෙක කියව ගන්නවයි කියලා එකක් කියනවා දැන් බලන්න එයාට ඇවුන්නේ නැහනේ මේ බැන ගන්නවයි කියලා එයාට තේරුන්නේ නැහනේ මේක රණ්ඩුවක් කියලා එයාට තේරුනේ මේගොල්ලෝ පින් පොත් දෙකක් තියාගෙන පින් පොත් දෙක කාලය තිස්සේ ලියලා ඒ දෙක දැන් මේගොල්ලෝ සාකච්ඡා කරනවා මම මේ වාගේ පින් ඔයාට කළා එයා කියන මමත් ඔයාට මේ වාගේ පින් කළා එයා කියන ලැජ්ජ නැතුව මේ දේ ලබා ගත්තා මගෙන් ඊට පස්සේ එයා කියන ඔයාත් ලැජ්ජ නැතුව මේ දේ මගෙන් ගත්තායි කියලා ඒ දෙන්න මොනවද මේ කියන්නේ එහෙනම් මේ ශ්‍රමණයෙක් වාගේ සරණාගතෙක් වාගේ යාචකෙක් වාගේ මේ ලෝකේ ලැජ්ජ නැතුව කිසිම බයක් නැතුව මාන්නයක් උඩඟුවක් ආංකාරයක් නැතුව ඉල්ලා ගත්තා කියන එක ප්‍රසිද්ධිය කියනවා පින් පොත් දෙකක් කියවනවා එහෙනම් අපේ ජීවිතවල මේ කන් වලට ඇහිච්ච දේවල් වලින් අපි ලෝකෝත්තර දේ ශ්‍රවණය කළා නෑ ඇයි මේ කන් වල මේ සෝත ප්‍රසාදය අපිරිසිදුයි ඒ අපිරිසිදු ප්‍රසාදයට ශබ්දයක් ඇහිච්ච ගමන් ඒ අපිරිසිදු භාවයේ කැළඹිලා අපට ඇයෙන තරමක් ඇහිලා තියෙන්නේ අපිරිසිදු දේවල් කල්පනා කරලා බලන්න පින්වත්නි අපේ කන් දෙක අපට අතුරෙක් වුණා අපට මාරෙක් වුණා මිනිස්සෙක් බයිනවා නම් සන්තෝෂ වෙන්න මගේ කර්මය මේ උත්තමයා ගෙවනවයි කියලා අපිට ඇයෙන හැම කර්මයක් දියාම අපට සන්තෝෂයෙන් ශ්‍රවණය කරන්න පුළුවන් නම් අපට කලමෙන්න කිසිම හේතුවක් නැහැ මිනිස්සෙක් ඇවිල්ලා මට වසලයා කියලා බයිනවා නම් අපි සන්තෝෂ වෙන්න ඕනේ ඇයි අපට වසලේ කියන්න සුදුසුයි අපි අපේ ජීවිතය අඩුපාඩු අදාගත්තේ නැත්නම් අපේ දෙමව්පියන්ට අපි යුතුයකම් කළේ නැත්නම් අපට පැවිද්ද දීපු තථාගතයන් වහන්සේගේ ශාසනයට අපි යුතුයකම් කළේ නැත්නම් දුක නිවන්න ඉල්ලාගත්ත මානකමෙන් දුක නිවා ගන්න නැත්නම් අපට වසලයා කියලා කියන එකෙන් අකටයුත්තක් තියෙනවද කියලා බැලුවොත් ඒක සාධාරණ වචනයක් සන්තෝෂ වෙන්න ඕනේ යම්කිසි මිනිසෙක් අපට ඇවිල්ලා කූතාණ්ඩියා කියලා බයිනවා නම් ඇත්තට මේ මිනිහට සාදුකාර දීලා පින්දෙන්න ඕනේ ඇත්තටම අපි යාචකයෝ වාගේ ඉල්ලාගෙන ගස් යට ජීවත් වෙනවා නම් ගල්ලෙන් වල කූඩාරම් වල ජීවත් වෙනවා නම් අපට සුදුසු වචනයක් නේද කියලා තියෙන්නේ ශ්‍රමණයෙක් මාළිගාවල ඉන්නේ ශ්‍රමණයෙක් ඉන්නේ ගස් යට බෙනවල් වල පුංචි පුංචි විදියට සිවුරු වලින් වට කරගත්ත කූඩාරම් වල ඉන්නේ එයා ස්ථානෙන් ස්ථානෙට කූඩාරම ගලවගෙන යනවා එහෙනම් එයාට කූතාණ්ඩියා කියන වචනය ගෞරවාන්විත වචනයක් එයාට කරන ප්‍රශංසාවක් එයාගේ ಗುಣ කියන ගාතාවක් අන්න බලන්න ඒක ශ්‍රවණය කරන ක්‍රමවේදය එයා ලෝකෝත්තරව ඒ වචනය ශ්‍රවණය කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් නිකන් ඉඳන් කෑම කකා ඉන්න කණ්ඩායමක් කියලා ඒකටත් අපි සාදුකාර දෙනවා ඇත්තටම අපි වැඩක් කරන්නේ නැහැ මිනිසුන්ට පේන්න අපි අද්දක පියාගෙන එරමිනිය ගොතාගෙන උජුම් කායම් වලින් ඉඳගෙන කරන වැඩේ මිනිස්සයාට පේන්නේ නැහැ පේන්නේ නැත්නම් ඒ මිනිස්සයා කොහොමද පේන්නේ නැති දේවල් කියන්නේ එහෙනම් ඒ මිනිස්සයාට පේන දේ තමයි පැය ගාණක් වාඩි වෙලා ඉන්නවා සතියක් විතර වාඩි වෙලා ඉන්නවා දුක ගින් කිව්වත් කලබල වෙන්නේ නැහැ සැපගත් සම්බන්ධයෙන් කිව්වත් කලබල වෙන්නේ නැහැ නැකිටින්නේ නැහැ පැම්පාසු වෙන්නේ නැහැ ඇවිදින්නේ නැහැ ගාක්ගලක් වාගිනවා මොකවත් වැඩක් කරන්නේ නැහැ නිකන් ඉඳන් කතා ඉන්නවා කියලා කිව්වනම් ඇත්තටම එයාට පේන දේ නේද කිව්වේ එයා අපට නිඳා කළේ නැහැ අපහාස කළේ නැහැ එයාගේ ඇස් දෙකට පේන දේ එයා කිව්වා එයාගෙන් වරදක් වෙලා නැහැ මේ විදිහට අපේ කම් වලට ඇයෙන සෑම වචනයක්ම ලෝකෝත්තරව ශ්‍රවණය කරන්න පුළුවන් නම් ලෝකෝත්තරව සෑම දෙයක්ම අපට නිර්වාණ පණිවිඩයක් වශයෙන් ගෝචර කරන්න පුළුවන් නම් අන්න අපේ කන් දෙක ආර්ය දර්ශනය දකින්නවායි කියලා අපට කියන්න පුළුවන් අරිය සත්‍යාන දස්සනම් අපගේ ජීවිත කාලය තුල අපි নানা ප්‍රකාර දේවල් ශ්‍රවණය කරලා තියෙනවා ඒ හැම එකක්ම ආර්ය මාර්ගයට අදාළද අරිය සත්‍යාන දර්ශනයක්ද කියලා බැලුවොත් ඒ කාන්ත වශයෙන් අපට අවංකවම කියන්න සිද්ධ වෙනවා මුළු ජීවිත කාලෙම අනාර්ය දේවල් මං ශ්‍රවණය කළයි කියලා එහෙනම් අනාර්ය දේවල් ශ්‍රවණය කරලා අපේ ජීවිතයට අපට යුක්ත කරගත්තා එහෙනම් අද ඉඳලා අපි හැම දෙයක්ම ආර්ය මට්ටමින් ශ්‍රවණය කරමු අපට නිന്ദා අපාස කරන සෑම දෙයක්ම අපගේ කර්මයේ ගෙවනවා මේ හැම දෙයක් තුළින්ම මම පිරිසිදු වෙනවා මාගේ මාන්නය බිඳෙනවා ලැජ්ජාව අපාසය ඇති වෙලා මම යටාත්පාත්කමට පත් වෙනවා මේ දේවල් අපි පුරුදු කරන්න ඕනේ සෑම තප්පරයක් ගානෙම මේක නිවන් මාර්ගයක් වශයෙන් අපි වඩන්න ඕනේ මේ කනට ඇයෙන තරමක් ඇයෙන්නේ බන එහෙනම් අපගේ ආයතනයක් වෙන මේ කනේ තින මේ සෝත ප්‍රසාදයේ ක්‍රමක්‍රමයෙන් අද ඉඳලා අපි ආර්ය ප්‍රසාදයක් බවට පත් කරමු ලෝකෝත්තර ප්‍රසාදයක් බවට පත් කරමු මේ ප්‍රසාදය කරන කොටගෙන මම නිවන් දකින ජාතිය ජාතිය ගානේ මට බනම ඇසේවා කමඨාම ඇසේවා නිර්වාණ ධර්මයේම ඇසේවා සෑම මොහොතක්ම ಗುಣධර්මම ඇසේවා කියලා සාදුකාරයක් දෙනවා. එහෙනම් අපගේ කන් දෙක අපට කල්යාණ මිත්‍රයෙක් වෙලා, පඬිතෙක් වෙලා, සංඝයෙක් වෙලා අපගේ කන් දෙක තමයි අපේ නිවනට මාර්ගය පෙන්වන මාර්ගෝපදේශකයා වෙන්නේ. මේ විඥානයේ ಗುಣධර්ම වඩන්න අපට උත්තරීතර කල්යාණ මිත්‍ර ඇසුර වෙන්නේ අපේ කන් දෙක. එහෙනම් අද ඉඳලා මේ කන් දෙක පිළිබඳව පරිස්සම් වෙමු. අපි ආගන්න සෑම පණිවිඩයක්ම අපට ඇහෙන සෑම පණිවිඩයක්ම ලෝකෝත්තර පණිවිඩයක් බවට පත් කරගනිමු. සෑම මොහොතක් ගානෙම අපි ලෝකෝත්තර පණිවිඩ ශ්‍රවණය කරලා මේ කන් දෙක තුලින් මේ බඹයක් විතර උස තියෙන මේ කය සසර දුකෙන් එතර කරවමු. දැන් බලන්න මේ අරිය සත්‍යාන දසනං කියන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයට අනුව තවත් එක්කෙනෙක් ඉන්නවා මේ ආර්ය මාර්ගයේ යවන්න. ඒ තමයි අපේ දිව. අපේ දිවෙන් කතා කරන තරමක් අපි කතා කරලා තියෙන්නේ මුසාවාද පිසුනා වාච සම්පප්පලාව පරුසා වාච එනා ඉස් වචන කතා කරනවා සර වචන කතා කරනවා නිවනට අදාළ නැති දේවල් කියනවා බොරු කියනවා එනා මේවා අනාර්ය දස්සනම් ඒතං අවමංගල මුත්තමං මේ අනාර්ය දර්ශනය කරන කෙනාට අවමංගල්‍යයක් වෙනවා මේ ලෝකේ නැවත නැවත ඉපදිලා දුක් වෙනවා අරිය සත්‍යාන දස්සනං ඒතම් මංගල මුත්තමං මේ කටින් යහපත් දේවල් කතා කරන ධර්මයේ කතා කරන කෙනාට මංගල කාරණාවක් වෙනවා නැවත දුක් විඳින්න යා ඉපදෙන්න බලන්න මේ ගාථා රත්නයේ මොනතරම් ශ්‍රේෂ්ඨ පණිවිඩයක්ද තථාගතයන් වහන්සේගේ එහෙනම් අද ඉඳලාම අපි අපේ වචනය පිරිසිදු කරන්න ඕනේ අපි කතා කරන සෑම වචනයක්ම ආර්ය දර්ශනයක් වෙන්න ඕනේ. ආර්ය පණිවිඩයක් වෙන්න ඕනේ. ලෝකෝත්තර වෙන්න ඕනේ. අද ඉඳලා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ අඩුවක් කතා කරන්න එපා. අද ඉඳලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිඳා කරන්න එපා. අද ඉඳලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට අපහාස කරන්න එපා. අද ඉඳලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට අගෞරව කරන්න එපා. අද ඉඳලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිඳා කරන්න එපා. මේ කට පාවිච්චි කරන්න, ඒ මිනිසුන්ගේ දුකෙන් නිදහස් කරන්න, මා කරුණාවෙන් ඒ සත්වයා සසර දුකෙන් එතර කරවන්න, මා කරුණාවෙන් දයාවෙන් වචන කතා කරන්න. අපේ වචන අපි යහපත් ලෙස අසුරවන්ට ඕනේ. අයහපත් වචන නිසා නේද අපේ කට මෙච්චර ගඳ. එක්තරා කතාවක ධර්මදේශනාවේ සඳහන් වෙනවා, එක උපාසක මාත්‍යෙක්ගේ කට හැරියොත් පිච්චමල් සුවඳ, මෙච්චර සුවඳ වී දෙන්නේ ඇයි කියලා බලනකොට ඒකට හේතුව තමයි එයා සංසාරයේ කවදාවත් බොරු කියලා නැහැ. එහෙනම් ඒ කතාව තුළින් අපට පෑදිලි වෙනවා, මේ මුසාවාදයේ වේරමණීය සික්ඛාපදය සමාදි වුණාම අපේ මොකය මොනතරම් ලස්සනද කියලා. කතා කිරුවොත් කතා කරන්නේ නිවන් පණිවිඩයක්, ආර්ය පණිවිඩයක්, ලෝකෝත්තර පණිවිඩයක්, කමඨාණක් විසක් යාට මොකවත් කතා කරන්න බැරි නම් එයා මොනතරම් සුන්දර මුඛයක් මේ ලෝකෙට අරගෙන ඇවිල්ලාද. එයාගේ වචන අනිත් අයට මීපැණි වාගේ, එයාගේ වචන අනිත් අයට සසර විඩාවට ලැබෙන පැන් වාගේ. ගොඩාක් වේසටපත් වෙලා ඇතම්ම 20ක් විතර ඇවිදලා කලන්තේ ඇදෙන්න එන කෙනට වතුර ටිකක් දුන්නාම එයාට ඒ තරම් සුන්දර දෙයක් මේ ලෝකේ තවත් නැහැ. එහෙනම් අපේ වචන තවත් කෙනෙකුගේ දුක නිවන්න ඕනේ මිසක් දුකක් නිර්මාණය කරන්න බෑ කිසිසේත්ම. එහෙනම් අද ඉඳලා අපි අපේ වචන වලින් මේ ලෝක සත්වයා නිවලා දාමු. අද ඉඳලා අපේ වචන වලින් මේ ලෝක සත්වයාට නිවෙන්න උදව් කරමු. සියලු සත්වයාගේ නිවීම පිණිස වචන කතා කරමු. මේ සෑම ඉස්පිල්ලා පාපිල්ලා ගැනම අපි අවධානමෙන් කටයුතු කරමු. කල්පනා කරලා බලන්න අපගේ ජීවිතයේ මොනතරම් යහපත් ආර්ය දර්ශනයක් දකින්න පුළුවන්කම තියෙනවද මේ මුඛය තුලින්. අපි එහෙම කළේ නැහැ, අපි ගොඩාක් දුස්සීල වුණා. අපේ කට අපි ඕපාදූප වලට පාවිච්චි කළා. පරුස වාච, පිසුන වාච, සම්පප්පලාප මුසාවාද වලට අපි පාවිච්චි කළා. ඒ නිසා අපි තාම සංසාරයේ ඉපදෙලා දුක් විඳිනවා. එහෙනම් අද ඉඳලා මේක කමඨාණ කරන්න, මේ මුඛය පරිස්සම් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ආර්ය ජාතියේ තියෙන එකම කමඨාණ තමයි නිස්සබ්ද භාවනාව. දේශනාවේ සඳහන් වෙනවා ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවට කතාව අතුරෙක් කියලා. ඒක ශ්ලෝකවලත් සඳහන් වෙනවා, සෑම විද්වතුන්ගේ පොතකම සඳහන් වෙනවා බුද්ධිමතා කතාව අඩුයි කියලා. ඉංගිවැටියක සඳහන් වෙනවා පිරිච්ච කලය නොසලවෙයි කියලා. එහෙනම් බාගෙට තියෙන කලය සලවෙනවායි කියලා කියන්නේ, එහෙනම් අවදානම නැති අනාර්ය මාර්ගයේ යන කෙනා වැඩිපුර කතා කරනවා. එයාගේ කට තුල තියෙන්නේ නින්දා, අපාස, අපවාද, අගෞරව, අපකීර්තිය. ඇයි? එයා පුරුදු කරලා තියෙන්නේ ඒ ප්‍රසාදය, එයා තැම්පත් කරගෙන තියෙන්නේ ඒ ජීවාවල තියෙන්නේ ඔක්කොම අනවශ්‍ය දේවල්. එහෙනම් අපේ ජීවා ප්‍රසාදය ප්‍රසාදයක් බවට පත් කරන්න නම් හැමෝගෙම ප්‍රසාදයට පාත්‍ර වෙන්න නම් හැමෝම මේ ප්‍රසාදය පිළිබඳ ප්‍රසාදයක් දක්වන්න නම් අපි කරන්න ඕනේ පුළුවන්තරම් නිස්සබ්දව ඉන්න, මේ කට පියාගෙන ඉන්න, කට අරින්න ඕනේ, ආහාර පාන ගන්න, දානේ වළඳන්න. ඒ විතරක් නෙමෙයි දාම් සාකච්ඡාවට ධර්මයේ දේශනා කරන්න ඊට ඇරෙන්න අපි මේ කට අරිනවයි කියලා කියන්නේ ඉපදීමට හේතු හදනවා කියන එකයි. අපගේ ජීවිත කාලය තුල එක පැය 24ක් හොඳට කල්පනා කරලා බලන්න මේ කට අරින හැම මොහොතෙම කර්මයක් ඇදෙනවා නේද? භාග්‍යවතුන් වහන්සේ එක ශ්‍රමණයන් වහන්සේ නමකට අනුශාසනාව කරනවා. ශ්‍රමණය සිත කය වචනය කියන තුන්දොර විතර පරිස්සම් කරන්න, මේ ලෝකේ වෙන මොකවත් අදන්න ඕනේ නැහැ. එහෙනම් ඒ තථාගත පණිවිඩය තුලින් අපට පෑදෙලි මේ කට හදනවයි කියලා කියන්නේ මේ 84 දාම හදනවයි කියන එක කෝටියක් සම්වර සීලේ හදනවයි කියන එක. එහෙනම් මේ කට හදන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ය කුල පුත්‍රයෝ පිළිවතක් වශයෙන් පුරන නිස්සබ්ද භාවනාව ජීවිත කාලෙම සමාදි වෙන්න. කිසිම කෙනෙකුට විරුද්ධව එක වචනයක් ඉස්පිල්ලා පාපිල්ලා කියන්න එපා. කිසිම කෙනෙක් අපට විරුද්ධ වෙන්නේ නැහැ. අනේ උපාසක මෑණියෝ කවදාවත් අපට විරුද්ධ වචනයක් කියලා නැහැ. අර උපාසක මාත්‍ය අපට විරුද්ධව කවදාවත් වචනයක් කියලා නැහැ. අනේ අපේ හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙන් ආ වැඩිය දෙවියෙක් වාගේ මෙච්චර මිනිසුන්ගේ අඩුපාඩු තිබුණා කවදාවත් කටහැරලා වචනයක් කිව්වේ නැහැ, දොස් කිව්වේ නැහැ. මේ වගේ හාමුදුරුවෝ නම් ජීවිතේ කවදාවත් අපට හම්බෙන්නේ නැහැ. උන්වහන්සේ අපවත් වෙනකම් පිරිණිවෙනකම් අපි උන්වහන්සේට අවුන්කම් දුන්නේ. ඒ ගැන ඉතලා ඉතලා මං දුක් වෙනවා. ඒ කර්මයේම මගේ නිවනට හේතුවක් වුණා. මගේ පැහැදීමට හේතුවක් වුණා. හාමුදුරුව ජීවිතුන් අතර නෑ. නමුත් මං අද සිල් අරගෙන ආර්ය මාර්ගය යනවා. ඒ උත්තමයාගේ ගුණධර්ම මාව වෙනස් කළා. බලන්න කතා කරන් නැතුව කතා කරලා බණ කියලා. එයාට බණ කියලා තියෙන්නේ කතා නොකර. කමටන් දීලා තියෙන්නේ කතා නොකර. එයාගේ චරිතය වෙනස් වෙලා තියෙන්නේ කතා නොකර. එනනම් මේ ලෝකේ නිස්සබ්දව ඕන තරම් මේක වෙනස්කම් කරන්න පුළුවන්. නිස්සබ්දතාවයට තියෙන බලය මේ ලෝකේ කතාවට නෑ. අපි උසාවියේදී කතා කළාම ඊළඟ වාරයේදී අරියට එක කිව්වේ නැත්නම් කලින් දේවල් ලේඛනගත වෙලා තියෙනවා. එදා කියපු දේ වෙනස් කරලා කිව්වයි කියලා නඩුව පෙරදෙනවා නැත්නම් අපි කූඩු වෙනවා දන්නේම නැතුව. ඇයි සාක්ෂි දෙකක් කියලා. කොහමද අපි නිස්සබ්ද වෙටියානම් එදත් නිස්සබ්ද වෙටියා කටපියාගෙන නිස්සබ්ද වෙටියයි කියලා ලියවිලා තියෙනවා. අදත් නිස්සබ්ද වෙටියා එනා නඩුව පෙරදෙන්නෙත් නැහැ, කූඩු ගත වෙන්නෙත් නැහැ. ඇයි මොකවත් කියලා නැහනේ. එහෙනම් කිව්වොත් ප්‍රශ්නයක් නම් ඇයි අපි කියන්නේ? එහෙනම් මේ මුඛය අරිය සත්‍යාන දස්සනම් වෙන්න ඕනේ. මේක ආර්ය දර්ශනයක් බවට පත් වෙන්න ඕනේ. හැමෝම මේ මුඛය තුලින් ඇති කරගන්නා වූ කර්ම අවම කරලා නවත්තලා දාන්න අවශ්‍ය පිළිවෙතේ යෙදෙන්න ඕනේ. ඒක තමයි ආර්ය දර්ශනය යෙදෙනවයි කියන එක. එහෙනම් මේ මුඛය කියන මේ දිව කියන මේ ආයතනය පිළිබඳව අපි ආර්ය කමඨාන් වඩමු. මේක කමඨානා කරගනිමු. මේ ජීවිතේ කාලය පුරා අවසාන උස්ම එළන තාක්කල් වැඩිපුරම නිස්සබ්ද භාවය තුළ ඉඳිමු. නිස්සබ්ද භාවනාව අපේ විශේෂ කමඨානා කරගනිමු. අපි කතා කරන හැම මොහොතෙම කවුරු හරි කෙනෙක් විවේචනයපත් වෙනවා, කාගේ හරි කෙනෙකුගේ සිතක් විදෙනවා, කවුරු හරි කෙනෙක් නින්දාවට, අගෞරවයට, අපකීර්තියටපත් වෙනවා. එහෙනම් නිස්සබ්දව ඉඳලා ඒ අයගේ නින්දාව, අපකීර්තිය, අගෞරවය අපි නිසා ඇති වෙනවා නම් ඒක වළක්වා ගනිමු. කතා කෙරුවොත් ඉතරි දෙනවා නම් කාගේවත් ඉතර නොරිදවන පිණිස ඒ කතාවෙන් වැළකෙමු. අන්න බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මුසාවාදයේ පිසුනා වාචයේ සම්පප්පලාපයේ පරුසා වාචයේ මේ හැම එකක්ම අපි ආරක්ෂා කරපෝ ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. එහෙනම් හදින්දලා අපි පුරුදු වෙමු අපගේ මුඛය කියන මේ ආයතන අරිය සත්‍යාන දර්ශනය කරන්ට අපි පුරුදු කරමු. අදින්දලා නිස්සබ්ද භාවනාව කියන කමඨාන දීලා ආර්ය කුල පුත්‍රයෙක් බවට පත් කරමු. අපේ මුඛය වෙන කවුරුත් නෙමෙයි, තථාගතයන් වහන්සේගේ සරණ යන සරණාගතයෙක් බවට පත් කරමු. එයා ධර්මයේ විතරක් යාචකයේ වෙන යාචකෙක් බවට පත් කරමු. එහෙනම් ඒ වගේම තවත් එක්කෙනෙක් ඉන්නවා, එයා තමයි අපේ නාසය. අපේ නාසය ආර්ය දර්ශනේ දකින්න නැත්නම් කවදාවත් අපට පුළුවන් කමක් නැහැ නිවන් දකින්න. හේතුව ආයතන හැම එකේම අඩුව හැදෙන්න ඕනේ. අපි මේ ලෝකයේ ගන්ධය ස්පර්ශ කරනවා. මේ ලෝකයේ හැම දෙයක්ම ස්පර්ශ කරන්නේ ගන්ධය, මේ නාසයෙන් ජීවා ප්‍රසාදය. අපට මේ ලෝකයේ ගඳ දැනෙන්නේ නාසයට විතරක් නෙමෙයි, අනිත් හැම ආයතනයටම ගඳ දැනෙන බව අද අපි දැනගන්න ඕනේ. මිනිස්සු දිහා බලනකොට අප්‍රසාදයක් ඇති වෙන්නේ ඒ මිනිස්සයා ගඳයි නේද? හැබැයි මේ මිනිස්සයා කිලෝමීටරයකට එහා පැත්තේ ඉන්නවා නම් මෙතනට ගඳ දැනෙන්නේ කොහමද? මේ ඇස්වලින් දකිනකොට යගේ දුස්සීල භාවය පේනවා, අසත්පුරුෂ භාවය පේනවා. අනේ මිනිස්සයා මේ පැත්තටත් එනවනේ, ඇයි ගඳයි? එහෙනම් මේ ජීවා ප්‍රසාදය තුලින්, මේ ගාන ප්‍රසාදය තුලින්, චක්ක ප්‍රසාදය තුලින් මේ දේවල් වෙනවයි කියලා කිව්වාම එහෙම නෙමෙයි. අපගේ සෑම ප්‍රසාදයක් තුළින්ම සෑම ප්‍රසාදයක්ම සිදුවෙන්න පුළුවන්. හැම දෙයක්ම සතරමා භූත වලින් ඇති වුණා නම්, හැම දෙයක්ම පරමාණු ආගේ අංශ වලින් නිර්මාණය වෙච්ච සෛල නම්, හැම සෛලයේම ක්ලෝරොසෝම 46ක් තියෙනවා නම්, හැම සෛලයකම නිර්මාණ ක්‍රමවේදයේ එකම ක්‍රමවේදයක් නම්, හැම එකේම ක්‍රියාකාරීත්වයේ එකම ක්‍රියාකාරීත්වයක් නම්, සෑම සෛලයකින්ම මේක වෙන්න පුළුවන්. වෙමින් පවතිනවා. එනං මේ ගහන ප්‍රසාදයේ තුලට දැනෙන මේ ගඳ මේ කනටත් දැනෙනවා. ඇයි අසත්පුරුෂ දෙන්නේ කතා කරනවා? අසත්පුරුෂ දේවල්, අනාර්ය දේවල්, අරි ගඳයි එතන ඉන්න බෑ, පිටත් වෙනවා. එනං යම් කිසි කෙනෙක් අයහපත් ලෙස ඇසිරෙනවා. ඒ ඇසිරීම අරි ගඳයි එතනින් පිටත් වෙලා යනවා. එනං ගෙවල් වල මිනිසුන්ගේ ඇසිරීමේ ගඳ ඌලගෙන ඉන්න බැරුව අපි ගෙවල් වලින් පිටත් වෙලා ගිහින් අපට මතකයි අපේ ගෙවල් වල දෙමව්පියන්ගේ අඩුපාඩු වැඩි වෙනකොට, ඒ අඩුපාඩු ඌලගෙන ඉන්න බැරි වෙනකොට ගෙවල් අත්තරලා ගින් ඇයි ඒ චර්යාවේ ගඳ ඌලගෙන ඉන්න බෑ? අපේ ස්වාම පුරුෂයාගේ භාර්යාවගේ චර්යාවේ අඩුපාඩු ඇති වෙනකොට, දුස්සීල වෙනකොට ඒ ගඳ ඌලගෙන ඉන්න බෑ? අපි ඒගොල්ලෝ අත්තරලා ඈතට යනවා. සේනාසනේක ගුරුවරයා එම නැත්තම් ආචාර්යින් වහන්සේගේ අඩුපාඩු තියෙනකොට ඒ ගඳ ඌලගෙන ඉන්න බෑ. චර්යාවේ ගඳ උරතු දෙන්න පිටත් වෙලා යනවා. එහෙනම් මේ ජීවා කින, මේ ගහන කින, මේ ප්‍රසාදවල තියෙන ප්‍රශ්නය මේ සෑම ප්‍රසාදයක් තුළම පවතින ප්‍රශ්නයක්. එහෙනම් අපේ නාසයට විතරක් නෙමෙයි, මේ ඇසටත් ගඳ දැනෙනවා, කනටත් ගඳ දැනෙනවා, දිවටත් ගඳ දැනෙනවා, සමටත් ගඳ දැනෙනවා, සිතටත් ගඳ දැනෙනවා. එහෙනම් අද ඉඳලා අපි මේ සෑම ගන්ධයක්ම ස්පර්ශ කරනකොට ඒක ආර්ය දර්ශනං, ආර්ය සත්‍යාන දර්ශනයක් බවට ස්පර්ශ කළ යුතුයි. අපට මේ පේන ඇඟෙන හැම දෙයක් තුළම සුවඳක් පෙනෙන්න ඕනේ. අනේ බලන්න, මේක තුළින් ධර්මයක් කියනවා, කලබලකාරීත්වයෙන් වැඩ කරනවා. එහෙනම් ඒ කලබලකාරීත්වයට අපි නිඳා කරන්නේ, බලන්න කිසිම සංවරයක් නැහැ කියලා නිඳා අපවාස කරන්නේ. බලන්න යා මොනතරම් කඩියෙක් වාගේ වැඩ කරනවද? මේක මං හොඳට බලාගෙන ඉඳලා මේ වාගේ කඩියෙක් වාගේ නිවනට මං වැඩ කරනවා නම් මේ වෙනකොටත් මං අනාගාමීවත් වෙලා ඉන්න ඕනේ. එහෙනම් මගේ ජීවිතයේ අත් අවුරුද්දෙන් rahat වෙන්න පුළුවන්. එහෙනම් අවුරුදු 7යි ඕනේ මේ වැඩ නිමා කරන්න. මට අවුරුදු 25 40 50 වුණා. ඒත් මම මොකවත් කරගෙන නැහැ. මේ කඩිසරකම නැති එකේ අඩුවයි මට තියෙන්නේ. එහෙනම් මේ කලබල වෙලා කඩියෙක් වාගේ වැඩ කරන කෙනෙක් දිහා බලලා නිඳා කරන්න. අනේ මේ කඩිසරකමේ අඩුව මට කොච්චර තියෙනවද? මේ කඩිසරභාවය තිබුණා නම් මං අද එතර වෙලා rahat වෙලා, මේ කඩිසරභාවය නැති නිසා තාම මං සසරේ දුක් විඳිනවා. අනේ සාදු සාදු, මේ උත්තමයා කලබල වෙලා කඩියෙක් වාගේ කඩිසර වෙලා වැඩ කරලා උඩ පැනලා මට විශාල කමඨාණක් දුන්නා නිවනට මේ වාගේ කඩිසරව වැඩ කරන්න කියලා. නිවනට කඩියෙක් වාගේ වැඩ කරන්න, රෑදවල් දෙකේ වැඩ කරන්න, අඩුපාඩු හදන්න, ගුණධර්ම වඩන්න, මේ කලබලකාරීත්වය මට ආර්ය සේවනයක් වුණා, ආර්ය දර්ශනයක් වුණා, කල්‍යාණ මිත්‍ර ඇසුරක් වුණා. බලන්න ඒ කලබලකාරී චරිතය එයා කමඨාණක් ධර්මයක් බවට පත් කරගත්තා. එයා ඒ ගඳ දැක්කේ නෑ, එයා ඒක සුවඳක් වශයෙන් ස්පර්ශ කළා. කලබලවල ඇසිරෙච්ච කෙනාට පස්සේ කලබලකාරීත්වය තේරිලා එයා විලා ආනවා, අනේ අපේ ආන්දුරනේ මම කලබලයි කියලා ඔබ වහන්සේ කැළඹෙනවද? නෑ, ඔබ වහන්සේගේ කලබල තුලින් ඔබ වහන්සේ දීපු කමඨාණ ගත්තා. ඔබ වහන්සේ මුඛය ඇරලා මට බණපදයක් කියන්න එපා. ඔබ වහන්සේ සේරම බණ ටික මට කියලා ඉවරයි, කමඨාණ දීලා ඉවරයි. දැන් මම කඩියෙක් වාගේ ඔබ වහන්සේටත් වඩා ඔබ වහන්සේ පරදවාගෙන මම කලබලව වැඩ කරනවා. සෑම තප්පරයක් ගානේ මම වැඩ කරනවා, නොනිදා වැඩ කරනවා. මම කාර්යබහුල කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ලෝකෝත්තරව මම ගොඩාක් කලබල නැති, ගොඩාක් නිවිච්ච කෙනෙක්. මම ගොඩාක් විවේකයෙන් ඉන්න කෙනෙක්. කිසිම වමනාවක් නැහැ මට අඩුපාඩු හදන්න. මං වගේ විවේකසුවෙන් ඉන්න කෙනෙක් නැහැ. අද ඉඳලා මම විවේක ගන්න, නිවනට මං ගොඩාක් වැඩ කරනවා. රාදවල් දෙකේ මගේ අඩුපාඩු මං හදනවා. ඔබ වහන්සේ තුලින් මං ඒක ඉගෙන ගත්තායි කියලා කිව්වාම උන්වහන්සේ සන්තෝෂ වෙනවා. සෑම චර්යාවක් තුලින්ම ආර්ය සත්‍යාන දර්ශනේ දකින ආර්ය උත්තමෙක් අපිත් එක්ක එකතු වෙලා මේ සම්බුද්ධ ශාසනයේ ආර්ය උත්තමයන්ගෙන් අඩුවක් නැහැ. එනනම් මේ ආර්ය උත්තමයාත් එක්ක ජීවත් වෙන්න ලැබිච්චක කොච්චර සන්තෝෂයක්ද කියලා එදා ඉඳලා ගුරුවරයා ඒ ගෝලයාගෙන් කමටම් ගන්නවා. මහා විශාල අවබෝධයක් තිබිච්ච මහා දැනුමක් තිබිච්ච ත්‍රිපිටකය පිළිබඳව ඒ පෝටලේ ඒ මානායක තෙරුන් වහන්සේ අර පුංචි අත්අවුරුදු ඒ ගෝල හාමුදුරුවන්ගෙන් කමටාම් ගන්නවා. ඒ වාගේ අපේ චරිත ගුණාංග මේ සුවඳ ස්පර්ශ කරන සෑම මොහොතක් තුළම මේ ලෝකයේ සියලුම දෙනා අපෙන් කමටාම් ගන්නවා. ඒගොල්ලෝ අපේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බලනකොට ඒගොල්ලෝ අපට වඩා වයසින් වැඩි හිටි, අත්දැකීමෙන් වැඩි, අධ්‍යාපනයෙන් වැඩි. නමුත් ඒගොල්ලෝ කියනවා මගේ අත්දැකීම් හැම දෙයක්ම මම විසිකලා කුණුගොඩට, මගේ අධ්‍යාපනය ටික මම පිච්චුවා කොළ ටික. අනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මට අනුකම්පා කරන්න. ඇයි? එයා සුවඳ දකින්න දකින්න අනිත් අයගේ සුවඳ ස්පර්ශ කරන්න කරන්න මේ ලෝක සත්වයා එයාගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. එදා තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිද්ද ඉල්ලපු අය ඕන තරම් හිටියා. භාග්‍යතුන් වහන්සේට වඩා වයසින් වැඩි හිටිය අය, බ්‍රාහ්මණ ඒ ආචාර්යන් වහන්සේලා හිටියා. එනං ඒ සෑම උත්තමෙක්ම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බගෑපත් වුණා. ඔබ වහන්සේ තරම් සුවඳ දකින කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔබ වහන්සේ කිසිම මොහතක තවත් කෙනෙකුගේ දුගඳයක් දකින්නේ නැහැ, අගුණයක් දකින්නේ නැහැ. මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ අපට අනුකම්පා කරන්න, අපේ සුවඳ ඔබ වහන්සේ දකින්න, ඔබ වහන්සේ අපට කමටහන් දෙන්න කියලා ඒ වැඩිහිටි සියලුම දෙනා භාග්‍යතුන් වහන්සේගෙන් පැවිද්ද අරගෙන ශ්‍රාවකයෝ බවට පත් වුණා. එහෙනම් අපේ ජීවිතයේ අපට ශ්‍රාවකයෝ නැත්තේ ඇයි? මිනිස්සු අපගෙන් කමටහන් ගන්න නැත්තේ ඇයි? මිනිස්සු අපට යටාත්පාත් වෙන්නේ නැත්තේ ඇයි? මිනිසුන්ගේ ගඳ දකින්නවා අපි. මිනිසුන්ගේ ගඳ දකින්නකොට මිනිසුන්ට අපි එපා වෙනවා සුවඳ දකින්න. ඒ මිනිසුන්ගේ චරිතවල තියෙන ප්‍රියමනාපතාවය ඒ සුවඳය ස්පර්ශ කරන්න, ඒ සුවඳ වර්ණනා කරන්න, ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න මේ ලෝකයේ සෑම කෙනාම අපට ඇවුම්කන් දෙනවා ඇති. අපි මිනිසුන්ට බැන්නාම මිනිසුන්ගේ ගඳ කියනවා, ගඳ කිව්වොත් මිනිස්සු ඈත් වෙනවා. අපි මිනිසුන්ගේ සුවඳ කියනකොට මිනිස්සු අපට ලං වෙනවා, සුවඳට මිනිස්සු කැමති. එහෙනම් බලන්න මේ නාසය කියන මේ ආයතනය මොනතරම් අරිය සත්‍යාන දර්ශනයක් වුණාද අපට නිවනට. මේවා නේද කමටාන් කියලා කියන්නේ, මේවා නේද ලබාපු මිනිසත් භවය අපට වඩන්ට තියෙන්නේ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි කරලා තියෙන්නේ මොනවද කියලා බැලුවොත් කරන්න අවශ්‍ය කිසිම දෙයක් කරලා නැහැ කියන එක තමයි කරලා තියෙන්නේ. එහෙනම් අද ඉඳලා එහෙම වෙන්න බෑ. අපගේ නාසය තුලින් අපි කමටාන් වඩන්ට ඕනේ. මේ ලෝකේ සෑම කෙනාගේම සුවඳ ස්පර්ශ කරමු. සෑම පුද්ගලයෙක් තුළම මොන හරි හොඳ එකක් තියෙනවා, මොකවත් හොඳ නැහැ කියලා කියන ඒ අවබෝධයත් හොඳ අත්දැකීමක්, ඒක හරි ස්පර්ශ කරමු. එහෙනම් මේ ලෝකයේ සෑම ජීවියෙක්ගෙම සෑම නාමයක් රූපයක් තුළින්ම සෑම භෞතික වස්තුවක් තුළින්ම අපි සුවඳ ස්පර්ශ කරමු. ඒ සුවඳ තුළින් කමඨාණක් ස්පර්ශ කරමු. ඒක අපේ නිවන් මාර්ගයට නිවනට කමඨාණක් ධර්මයක් පණිවිඩයක් වටපත් කරගනිමු. එහෙම කරගන්න පුළුවන් නම් අපිටනම් අරිය සත්‍යාන දර්ශනය කරන කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් මේ කමඨාන අපි වඩන්න ඕනේ, මේ කමඨාන පුරුදු කරන්න ඕනේ. අන්න බලන්න තවත් කෙනෙක් ඉන්නවා අරිය සත්‍යාන දර්ශනය කරන්න සුදුසු කෙනෙක්. එයා තමයි මේ කය, මේ සම කියන ආයතනය, මේ චර්යාවෙන් මොනතරම් අඩුපාඩු මේ ලෝකේ අපි ඇති කරලා තියෙනවද? මේ ආර්ය දර්ශනේ අපේ කයෙන් මතුවෙච්ච අවස්ථා බොහොම අවමයි. අනාර්ය දර්ශනේ මතු කරපු අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. පුංචි කාලේ ඉඳලා කල්පනා කරලා බලන්න, බෝනික්කෝ ඉල්ලලා බිම පෙරලා කෑගාපු අවස්ථා නැද්ද? ඉස්කෝලේ යනකොට සපත්තු ඕනේ, පොත් ඕනේ කියලා දෙමව්පියොත් එක්ක රණ්ඩු කරලා බුදුවරුත් එක්ක වාද කරපු අවස්ථා නැද්ද? Tamante ituwakkarakamin වැඩ කරපු අවස්ථා නැද්ද? ආහාර පාන ගන්න ගියාම රසවත් ව්‍යංජන දෙමව්පියන්ටවත් තියන්නේ නැතුව වැඩිපුර බෙදාගෙන කාපු අවස්ථා නැද්ද? අපට අවශ්‍ය දේවල් අපි ඔරකම් කරපු අවස්ථා නැද්ද? තමන්ගේ ආත්ම කරුත්‍ය රැකගන්න බොරු කියපු අවස්ථා නැද්ද? තමන්ගේ දියුණුවට, තමන්ගේ පෞලයාගේ ප්‍රගතියට වංචා කරපු අවස්ථා නැද්ද? කිසිම කෙනෙක් මේ ලෝකයේ පෘථුජන කෙනෙක් ආයතනයක රස්සාවක් අරියට කරන්නේ නැහැ. එයා වංචා කරනවාමයි. ඒතු එයා වංචා කරන්න ඕන නිසා කරනවා නෙමෙයි, අනාගතයට පැවැත්මට, දියුණුවට, දරුවන්ගේ යහපතට වැඩිපුර ඕනේ කියනකොට ඒකම වංචාවක් බවට පත් වෙනවා. එහෙනම් අපි කාමයේ වර්ධවා නොසරිච්ච අවස්ථාවක් තියෙනවද කියලා බැලුවාම මේ ලෝකයේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි පංචකාමයන් තමයි පිනවලා තියෙන්නේ. එහෙනම් මේ කය අනාර්ය දර්ශනයක් බවට පත් වෙලා ආර්ය කුල පුත්‍රයා අතුරුදාන් වෙලා එහෙම කරන්න එපා. අද ඉඳලා සංවර වෙන්න, සීලයට අනුගත වෙන්න, විනයානුකූලව කයක් නිර්මාණය කරන්න, සෑම මොහොතක්ම සියලු දෙනාටම කීකරු වෙන්න, යථාත්පාත් වෙන්න, හැම දෙයක්ම ඉවස ගන්න, මේ ලෝකේ අපිටරම් අහිංසක කෙනෙක් නැහැ කියලා කියන මට්ටමට මේ චරිතය මුරුදු කරන්න, නියතමානි කරන්න, අවංක කරන්න, යථාත්පාත් කරන්න, කරණීය මෙත්ත සූත්‍රයේ මේ කය තුළින් මේ මිනිසුන්ට දේශනා කරන්න. කිසිම ගාථාවේ පාඨයක් කටින් කියන්න එපා. සෑම කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවක්ම වචනයක්ම මේ බඹයක් විතර උස තියෙන මේ කයේ චර්යාවෙ මේ ලෝකෙට පිරිත් සජ්ජායනා කරන්න. අනේ කරණීය මෙත්ත සූත්‍රයේ එනවා, කරණීය මෙත්ත සූත්‍රයක් වඩිනවායි කියලා කියන ඒ මට්ටම මිනිසු තුළ ඇති වෙන්න අපි අවංක වෙන්න ඕනේ, උජුපටිපන්න වෙන්න ඕනේ, නියතමානි වෙන්න ඕනේ, මුරුදු වෙන්න ඕනේ, යථාත්පාත් වෙන්න ඕනේ, ඉවසන්න ඕනේ. මේ ගුණධර්ම අපේ චර්යාව තුළින් දජයක් වාගේ ලෙල දෙන්න ඕනේ. මේ විදියට කටයුතු කරන්න පුළුවන් නම්, මේ විදියට අපගේ ජීවිතය අපිට ඇසිරෙන්න පුළුවන් නම්, ජීවත් වෙන්න පුළුවන් නම්, අන්න බලන්න මේ ස්පර්ශය කියන මේ සම කියන ආයතනය අරිය සත්‍යාන දස්සනං ආර්ය දර්ශනය දකින්නා වූ උත්තමයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ කය ආර්ය කුලපුත්‍රය කරමු, ආර්ය ශ්‍රාවකේ කරමු, ලෝකෝත්තර ආයතනයක් බවට පත් කරමු. අද ඉඳලා මේ කය ලෝකෝත්තරව කරන්න, ලෝකෝත්තර චර්යාවේ නිරත කරන්න, අද ඉඳලා අසරණයෙක් වෙලා, අසරණයෙක් වෙලා සරණාගතයෙක් වෙලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. අපිට මේ ලෝකේ අම්මෙක් තාත්තෙක් නැහැ, දරුවෙක් නැහැ, ඥාතියෙක් නැහැ, සහෝදරෙක් නැහැ පීඩ වෙන්න. මම අසරණ වෙලා මේ ලෝකේ හැම තැනම කෝටි ප්‍රකෝටි වාර ගාණයක් ඉපදුනා, කිසිම කෙනෙක් මට පීඩ වුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විතරක් මට පීඨ වුණා. සාරාසංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ දුක් විඳා මට පීඨ වෙන්න. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ නැත්නම් මට කිසිම පීඨක් නැහැ. ඒ නිසා ඒ මා වෙනුවෙන් දුක් විඳ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමිතා පිරු ඒ තථාගතයන් වහන්සේගේ සරණ යමි. ඒ භාග්‍යවතු හරවතු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණ යමි කියලා අදහිඳලා යාචකෙක් වෙන්න, සරණාගතයෙක් වෙන්න, අහිංසකයෙක් වෙන්න, අද ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සෙවණැල්ලේ උන්වහන්සේගේ සුලංගිල්ල අල්ලගෙන රාහුල ඒ පුංචි කුමාරයා යනවා වාගේ අපිත් භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. එහෙනම් බඹයක් විතර උස තියෙන මේ කය අද ඉඳලා ආර්ය මාර්ගයේ ඇසිරවන්න, ආර්ය ජීවිතය තුළ නිරත කරන්න. තවත් ආයතනයක් තියෙනවා, ඒක තමයි අපේ සිත. මේ සිත අනාර්ය සිතවිලිත් එක්ක නිතරම ගණඳුන කරනවා. අසුවලා කොහමද එහෙම කියන්නේ, අසුවලාට මොනවද තියෙන අයිතිය, මං ගැන මේම කියන්න, ආවලා මේම කිව්වාම හරිද? මේ විදියට අපි එක එක ඒවා සාකච්ඡා කරනවා. හැබැයි මතක තියාගන්න, සෑම චෛතසිකයකටම කර්මයක් ඇදෙනවා. ඒ කර්මය ගෙවන්න නැවත ඉපදෙනවා. සාකච්ඡාව කෙසේ වෙතත් තමන්ට උල තමන් විසින් අදාගෙන ඉවරයි. එහෙනම් අනවශ්‍ය දේවල් සාකච්ඡා කරන්න එපා, අනවශ්‍ය සිතිවිලි නිර්මාණය කරන්න එපා. සෑම චෛතසිකයක් තුළින්ම තමන්ට දුකක් වේදනාවක් අටගන්න බව දැනගෙන ගොඩාක් නියතමානි වෙන්න, සෑම මොහොතම ආනාපාන සතිය වඩන්න, සෑම මොහොතම මෛත්‍රී භාවනා වඩන්න, සෑම මොහොතම පිළිකුල් භාවනා වඩන්න, අනිත්‍ය භාවනා වඩන්න, සෑම මොහොතක් තුළම මෛත්‍රිය මෙනෙහි කරන්න, සෑම මොහොතක් තුළම බුද්ධානුසතිය ධම්මානුසතිය වඩන්න, වේදනානුපස්සනාව වඩන්න, සක්මන් භාවනාව කරන්න. මේ විදියට අපේ ජීවිත කාලය පුරාම වඩන්න ඕන තරම් භාවනා තියෙනවා. සෑම තප්පරයක් ගානේ මොනවාරි භාවනාවක නිරත වෙලා මේ චෛතසික අනාර්ය මාර්ගයේ අනේක ආර්ය මාර්ගය තුළ නිරත කරන්න, ඒ වගකීම අද ඉඳලා උසුලන්න. අපේ වගකීම අපි තමයි කරන්න ඕනේ, වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. මේ ලෝකයේ අපිව නිවන් දක්වන්න කාටවත් බෑ, සක්කරයටවත් බෑ. අපිට නිවන අපි විසින් සකසගත්තේ නැත්තම්, එහෙනම් පැය 24ක් හම්බෙනවා, භාවනා 24ක් දෙන්න. එනම් සෑම තපරයක් ගානේ සෑම මොහොතක් ගානේ භාවනාවක නිරත වෙලා ඉන්න සතර සටිපට්ඨානය වඩන්න ඒ සෑම මොහොතක් තුළම මොනවාරි දාම් කාරණාවක නිරත වෙලා දුස්සීල දෙයක් අසත්පුරුෂ දෙයක් අනාර්ය දෙයක් මේ විඥාණයට ගෝචර වෙන්න දෙන්න එපා මෙනෙහි වෙන්න දෙන්න එපා රාගයේ මෙනෙහි වුණොත් කාමයේ වර්ධවා ඇසිරෙනවා අසත්පුරුෂ දෙයක් කල්පනා වුණොත් බොරු කියන්න හිතෙනවා එහෙනම් වෛරයක් ඇති වුණොත් මිනිස්සු මරන්න එහෙම නැත්නම් සත්තු මරන්න හිතෙනවා එහෙනම් යම්කිසි දෙයක් වින්දනය කරන්න ගියොත් මත් වෙනවා එහෙම නැත්නම් මත් පානය කරන්න සිද්ධ වෙනවා එහෙනම් අපේ ජීවිතයේ තුල අපි ස්පර්ශ කරන අපිට පරචිත්තේ නැතුව අපි හිතන හැම දෙයක්ම බොරුවක් නේද? ඇයි ඒකේ සත්‍ය අපි දැකලා නැහැ? අපට සාපේක්ෂව අපි යමක් හිතනවා නම් ඒක ඇත්තටම බොරුවක්. හේතුව කියපු කෙනා තමයි දන්නේ. ඒක කිව්වේ ඇයි කියන එක ඇයිච්ච කෙනා දන්නේ. එයාට ඇයිච්ච ටික විතරයි. එයාගේ ධර්මය එයාට ඇහිලා තියෙන්නේ එයාගේ ප්‍රඥාවේ මට්ටමට පමණයි. එනනම් මේ ලෝකේ අපි කවදාවත් පන්සිල් කඩන්න නැතුව ඉන්නනම් අපට තියෙන එකම ක්‍රමවේදය තථාගතයන් වහන්සේගේ සුලංගිල්ල අල්ලාගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණාගතයෙක් වෙලා පැය 24ම මොනාරි භාවනාවක නිරත වෙනවා මොනාරි ගුණධර්මයක් වඩනවා ධර්මයෙන් නිතර නිතර ශ්‍රවණය කරනවා මේ ජීවිත කාලය පුරාම ආර්ය මාර්ගය තුල නිරත කරලා ඒ විදිහේ ජීවිතය ගොඩනැගුවොත් මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවෙනවා පිරිනිවෙනවාමයි එහෙනම් අපගේ ජීවිතය නිමා කරවන්න අපගේ ජීවිතයේ අරිය සත්‍යාන දර්ශනය කරන්න මේ ආර්ය කුල පුත්‍රයෙක් වෙන්න මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ ඇස කන දිව නාසය සමසිත කියන ඒ ආයතන අයම කොහොමද ආර්ය දර්ශනයක් බවට පත් කරන්නේ ආර්ය දේවල් දකින මට්ටම හදන්නේ කොහොමද ආර්ය මාර්ගයේ යවන්නේ කොහොමද කියන එක අපි දැන් සාකච්ඡා කළා මේ සාකච්ඡාව අපට ගොඩාක් වැදගත් වුණා අපේ ආයතන අය පිළිබඳව මේ බඹයක් විතර උස තින මේ කය පිළිබඳව අපගේ සංසාරයේ භවගාමි ජීවිතය පිළිබඳව මනා පෑදිලි අවබෝධයක් අපට ලැබුණා කැඩපතකින් අපේ රුව දකින්නවා වාගේ මේ ධර්ම දේශනාව කණ්ණාඩියක් බවට පත් වෙලා අපේ සම්පූර්ණ කය අපට පෙන්නවා අපි අපිට හඳුන්වලා දුන්නා අපේ චරිතය අපට නිර්වචනය කරලා දුන්නා එහෙනම් අරිය සත්‍යාන දස්සණම් කියන්නේ මගේ ජීවිතය අරිය සත්‍යාන දස්සණම් කියන්නේ මං වඩන ಗುಣධර්මය අරිය සත්‍යාන දස්සණම් කියන්නේ මගේ භාවනාව අරිය සත්‍යාන දස්සණම් කියන්නේ භාග්‍යතුන් වහන්සේ මට දේශනා කරපු කමඨාන අරිය සත්‍යාන දස්සණම් කියන්නේ මා ලබාපු මිනිසත් භවයේ මගේ නිවන් පණිවිඩය එහෙනම් මේ විදියට මේ ගාථා රත්නය අපේ ජීවිතයේ කොටසක් කරගෙන ජීවිතයේ මේ බවට පත් කරගෙන අද ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු ඇස කන දිව නාසය සමසිත අද ඉඳලා ආර්ය දර්ශනය කරන ආර්ය සත්‍යාන දස්සනම් බවට කරගනිමු එහෙනම් සෑම මොහොතක් තුළම මේ භාවනා වඩන්න මේ කමඨං වඩන්න මේ ගුණධර්ම ප්‍රගුණ කරන්න ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්ඵලයට පත් වෙලා පිරිණිවීමට අවශ්‍ය කටයුතු මේ ගාථා රත්නය තුලින් මේ භාවනාව තුලින් මේ කමඨාන තුලින් මේ නිර්වාණ පණිවිඩය තුලින් අපි සියලුම දෙනාට සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.